Kalmadı. Güzel. Vamos a hacer ahí.
Thank you. గారు కథానాయకుడమ్మ.
Order, please. Lipi lekan aja pilihan ni mah. Garu muda nama itu mah. Pajar sanggih itu mah.
Dahana mi mudal varshe sanaha. Sri Lanka Prajatantrika Samajwadi Janaraje Ayave Astamentu Ketumpat Mamidripat Karami. දෙදස් තුන අංක තුන දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ හතර සහ හත වගන්ති යටතේ නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2019 මම ඉදිරිපත් කරමි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2019 රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මධ්‍යන මැදකතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා
පළවෙනි විෂයංග ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමා.
වැඩ කටයුතු අද දින ന്യാයපත්‍ය විෂයංග 1 විසර්ජන පනත් කෙරුම්පත 2019 දෙවැනි වර කිවීම ගරු මුදල් අමාත්‍යතුමා.
මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2019 සඳහා ආයවැය මෙම සභාවට ඉදිරිපත් කිරීමට මට අද අවස්ථාව ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. 2018 අවසානයේදී ඇති වූ ව්‍යාකූලතාවයෙන් අනතුරුව ආර්ථික ස්ථාවර තත්ත්වයකට පත්විය ඇති අතර ආර්ථික වර්ධනයේ වැඩිවීමක් අත්කර ගැනීමටද අපට හැකි වී ඇති බව මා සතුටින් ප්‍රකාශ කරනවා. නිදහස ලැබීන් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති අඳුරතම දින 52ක කාලයෙන් පසුව ස්ථාවරභාවය යළිත් අත්කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට අපි සිදු වුණා. 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනි විට අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ පැවති නියඟය හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ආදායම් තත්ත්වය අතිශයින් අඩාල වූ තිබූ අතර එය සමස්ත ආර්ථිකයටද දැඩි ලෙස ඍණාත්මක බලපෑමක් එල්ල කළා. ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල ගණන් දෙගුණයක් දක්වා වැඩි වුණා. ඇමරිකා එක්සත් ජනපද සංචිත බැංකු පොලි අනුපාතය දිගින් දිගටම වැඩි කරන ලැබුවා. මෙම දේශීය හා ගෝලීය අභියෝගයන් හමුවේවද ආර්ථික ස්ථාවරභාවයකට ගෙන ඒමට එදා අපිට පුළුවන් වුණා. නමුත් 2018 ඔක්තෝබර් අවසානයේ සිට ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ගණන ශීඝ්‍රයෙන් අඩු වුණා. ඇමරිකා අක්සත් ජනපද සංචිත බැංකු පොලි අනුපාත අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති වුණා. ඒ අනුව පාරිභෝජන මට්ටම් වැඩි වෙන්නට පටන් ගත්තා. ආර්ථික කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති නොවුණා නම් දෙදස් දහනමය වන විට ඉහළ ආර්ථික වර්ධන ප්‍රතිලාභ අත්තර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණ. අපහට මුහුණදීමට සිදුවූ දේශපාන අර්බුද හේතුවෙන් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබීමේ තිබූ ඉඩකඩ ප්‍රමාද වුණා. ආර්ථික කටයුතු පිළිබඳ වූ විශ්වාසය බිඳිවැනීම හේතුවෙන් දැඩි පරිශ්‍රමයෙන් උපයාගත් විදේශ විනිමය දින 25ක් ඇතුළත ඇමරිකන් ඩොලර් බිලියනයක් අහිමි කරමින් අපගේ ණය හා කොටස් වෙළඳපළින් ප්‍රාග්ධනය දිගින් දිගටම පිටරටට ගලා ගියා. එම නිසා අනිකුත් නැගී එන ආර්ථිකයන්හි මුදල් හුවමාර වටිනාකම නැවත යථාතත්වයට පත්වෙමින් පැවතියද ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අප්‍රමාණය වෙමින් ඉතිහාසයේ වාර්තාගත අවම මට්ටමකට ළඟ වුණා. ශ්‍රී ලංකාව සඳහා වෙන ණය ශ්‍රේණි පහළ දැමීම හේතුවෙන් අපගේ විදේශ ණය ගැනීම වියදම ද්විත්ව අංකනයක් දක්වා ශීඝ්‍රයෙන් වැඩි වුණා. 2019 වසරේ ඇමරිකන් ඩොලර් බිලියන 5.9 තරම් ප්‍රමාණයක විදේශ ණය ගෙවීමට ඇති නිසා මෙම තත්ත්වය අතිශයින් අහිතකරයි. ලෝන්ලි ප්ලැනට් සංග්‍රහ මගින් ශ්‍රී ලංකාව අනර්ගතම සංචාරක ගමාන්තයක් ලෙස නම් කර තිබීමෙන් හා සංචාරක ව්‍යාපාරය නංවාලීමට නව වැසසටහනක් ගියත් කිරීමෙන් අනතුරුව රට තුළ මතු වූ ව්‍යාකාල වූ ව්‍යාකූල වූ දේශපාලනික පරිසරය තුළ සංචාරකයන්ගේ පැමිණීමත් අඩාල වුණා. මේ වාතාවරණය තුළ 2018 දෙසැම්බර් 17 දින අපි නැවතත් බලයට පත් වුණා. අපගේ විදේශාංශයට ඇති වූ අහිතකර බලපෑම අප විසින් නැවත යථා තත්ත්වයට මේ වන විට පත් කර තිබෙනවා. පසුගිය මාස දෙක තුලදී වෙළඳපොළ කටයුතුවල විශ්වාසනීය භාවයේ යථා තත්ත්වයට පත්ව තිබෙනවා. අද අපගේ විදේශ ණය ගැනීම වියදම පදනම් අංක 200කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ජනවාරි සිට මේ දක්වා රජයේ ණය සුරකුම්පත් සහ රුපියල් මිලියන 3400ක ආයෝජන ගලා එමෙන් විදේශ ප්‍රාග්ධනය ආර්ථිකයට යළි ලැබෙමින් පවතින බව සලකුණු කරන අතර ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විටත් පසුගිය මාස කීපය තුළදී 0.15%කින් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ අනුව දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ඇති වූ හානියෙන් වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත්කිරීමට හැකි වී තිබෙන අතර ආර්ථිකයේ අලි ස්ථාවර භාවයට පත් වී තිබෙනවා. ආර්ථිකයේ අලි ගොඩනැගීම සඳහා අපි ආරම්භ කළ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම දැන් අපිට යලි අවස්ථාවක් ලැබී තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතිනවා. පසුගිය දශක පහක කාලය තුළ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් 2017 වාර්තා කිරීමට හැකි වුණා 1950න් පස්සේ. 2018දීත් එය දළ දේශීය නිෂ්පාදනයෙන් 0.06 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වී තිබෙනවා. 2015දී වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.29ක ප්‍රාථමික ගිණුමේ හිඟයට සාපේක්ෂකව මෙය කැපී පෙනෙන වර්ධනයක් වෙනවා. ලෝක වෙළඳපළේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වැඩි වෙමින් පවත්නා පරිසරයක වුවද උද්දමනය අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වුණ 0.4%. අපගේ අපනයනවල හා ඍජු විශේෂ ආයෝජනවල ඉහළම වර්ධනය 2017 වසරේ වාර්තා කිරීමට හැකි වුණු අතර එම ප්‍රවණතාවයේ 2018 වසර තුලදීත් තව වර්ධනය වුණා. විදේශීය ලැබීම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකිවන පරිදි ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අපගේ රජයේ අපේක්ෂාව අනුව මෙහි ජයග්‍රහණයන් අත්කර ගැනීමට හැකි වී තිබෙනවා. ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ අපට බාර දුන් ගන්න සිදුවේ පුපුරා යාමට ආසන්න වූ කාල බෝම්බයක් වැනි ආර්ථිකයක්. In fact, it was like a ticking bomb.
එක පුපුරා යාමට ආසන්න කාලබෝම්බයක් අපිට 2015 කලින් ආණ්ඩුවෙන් අපිට ලැබුණේ ඒ වගේ දෙයක්.
ඒකේ ස්ථාවරත්වයේ අත්කර ගැනීම සහ මතු ව්‍යාකූලතාවයන් සාර්ථක ලෙස සමතුලනය කිරීමට අපිට හැකි වීති වෙනවා. පළදායි නොවන වියදම් හා ගන්නාලද ණය ආපසු ගෙවීම සඳහා නිසි සැලසුමක් නොමැතිව මෙන්ම අධික පිරිවැයන් සහිතව විදේශ ණය ගැනීම පසුගිය රජයේ පාලන කාලය තුලදී දිගින් දිගටම දක්නට ලැබුණා. 2014 වසරේ බදු ආදායම දලදේශීය නිෂ්පාදිතයෙන් 10% හා අපනයන ආදායම දලදේශීය නිෂ්පාදිතයෙන් 14% වැනි ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණා. 2020 වසරේදී දලදේශීය නිෂ්පාදිතයෙන් 15% බදු ආදායමක් සහ දලදේශීය නිෂ්පාදිතයෙන් 30% අපනයන ආදායමක් පැවතුණා. මෙම ප්‍රවණතා හා සැසඳීමේදී පසුගිය දශක දෙක කාලය තුළ වාර්තා වූ ඉහළ පිරිවැයක් සහිතව අධික ණය ගැනීම නිසා ආර්ථිකය විකෘති වූ තත්ත්වයක පැවතුණා. Mr. Speaker, the government.
ගරු කථානායකතුමනි, අපේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසාය සම්බන්ධයෙන් ඒ වගේම නිදහස් ව්‍යවසාය සම්බන්ධයෙන් අපි විශ්වාසය තබා තිබෙනවා. ඒක තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් ගිය අයවැයදී අපි ඉදිරිපත් කරේ. කෙසේ වුවත් පෞද්ගලික ව්‍යවසාය හැටියෙන් මම මේදී අදහස් කරන්නේ සැබෑ ව්‍යවසාය කියන්නේ අය ඔවුන්ගේ දක්ෂතාවය යොදා ගනිමින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ වාණිජ කටයුතු වලට සහයෝගය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සමාගම් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට කටයුතු කරන ව්‍යවසායකයන්. ඒ වගේම පෞද්ගලික අංශයේ තවත් අංශ තිබෙනවා. ඒ අයගේ තරංකාරීත්වයෙන් බොහොම දරුණු විදියට විශේෂයෙන්ම ධනවාදී ආර්ථිකයක් යටතේ හානියට පත්වීමට ලක් වූ ඒවා පහුගිය ආණ්ඩුවෙන් තුලදී අපි දැක්කා. ඒ වගේ සමාගම් ඒ බදු මත යැපෙන ඒ වගේම රජයේ ව්‍යාපාර සහ කොන්ත්‍රාත්තු වලින් යැපෙන මට්ටම වල එවැනි ව්‍යාපාර මම අහලා තියෙනවා. හිට්ලර්ගේ ආකාරයේ සෑහෙන අධිකාරිවාදී ව්‍යාපාර ගෙනිච්ච ආයතන. ඒ වගේම අපි පෞද්ගලික අංශය තවදුරටත් අපි ශක්තිමත් කර තිබෙනවා. අපි කැමති නැහැ ආර්ථිකය වර්ධනය කිරීමේදී තරංකාරීතර මුහුණ දෙන්න නොහැකි පෞද්ගලික අංශයක්. ඒ වගේම අපි දැක්කා පහුගිය කාල පරිච්ඡේද තුල එවැනි සමාගම් නැගීම. අපි නව පෞද්ගලික ව්‍යවසායට අපි ඉඩ ලබා දී තිබෙනවා. ඒ ඇයට සමාන තරංකාරී තත්ත්වයක් යටතේ තරං කිරීමට අපි අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකාව මේ මනෝභාවයන් තුලින් විශේෂයෙන්ම නවීකරණයට අපි මුහුණ දිය යුතුයි. අපි පහුගිය අවුරුද්දේ ආර්ථික නිවහල්කරණය හඳුනා දුන්නා. ඒ තුලින් ඒ වගේම අපි රාජ්‍ය මැදිහත්වීම විශේෂයෙන්ම වෙළඳපොළ කඩාවැටීම තුලින් රාජ්‍ය මැදිහත්වීමට අපි සාධාරණීකරණය කරා සමාගමවලට.
වෘත වූ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වන අපගේ අදිෂ්ඨානය වෙන කවරදාටත් වඩා තිරසාරයි. ආනයන සඳහා දාළ වෙන තීරු බදු හා සමාගම් බදු ක්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව වෙළඳාම අවහිර කරමින් පවත්නා බාධක ඉවත් කරනවා. ඒ සමගම ව්‍යාපාරික ආයතන හා ඒවායි සේවකයන්ට මුහුණ දීමට සිදුවන තරංකාරීත්වයේ අභියෝග ජය ගැනීම පිණිස ප්‍රතිතෝලන ඇන්ටි ඩම්පින් නීති විධිවිධාන ක්‍රියාත්මක කරනවා. එමෙන්ම එවැනි අභියෝගයන්ට මුහුණ දීමට වෙළඳ ගැලපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සමාජ ආරක්ෂණ ජාලය සහ සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් තව දුරටත් ආයෝජනය කිරීමට අපි ක්‍රියා කරනවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දෙමින් එම වියදම්වල ගුණාත්මක භාවය නංවාලීමටද ප්‍රමුඛතාවය ලබා දෙනවා. කාර්යක්ෂමතාවය ඇති කිරීමෙන් මෙන්ම ප්‍රතිලාභින් හඳුනා ගැනීම පිළිබඳ අහයපත් මට්ටමක පැවති අපගේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල වෙනස් කළ යුතු වෙනවා. ප්‍රතිලාභීන් ස්වයංපෝෂිත තත්වයකට පත්කිරීමට හා ජනතාව සවි බලගැන්වීමට හැකිවෙන පරිදි මෙම වැඩසටහන් සංශෝධනය වෙනවා. අපගේ පුරවැසියන් සවි බලගැන්වීම අප රජයේ මූලික අරමුණයි. දේශපාලන සවි බලගැන්වීම, සමාජ සවි බලගැන්වීම හා ආර්ථික සවි බලගැන්වීම තුළින් මෙම අරමුණ ළඟා කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. ප්‍රතිලාභී නිසි ලෙස හඳුනාගන් ලබන ශක්තිමත් සමාජ සවි බලගැන්වීමේ වැඩසටහනක් සහිත දිලිඳු සහ දුබලතාවයන්ගෙන් යුතු ජනතාව ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට අපි යොමු වෙනවා. මේ වසරේ අයවැය අපි හඳුන්වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. ජනතාව ශක්තිය, දුප්පතුන්ට රැකවරණය යන තේමාව යටතේ මේ තුළ පොහොසත් සමාජයක් බිහි කරන්නට මුදලින් පමණක් නෙමෙයි ගුණාංගවලිනුත් පොහොසත් සමාජයක් බිහි කිරීමට පුළුවන් වෙයි කියන අපි විශ්වාසය කරනවා. කදිනම් ග්‍රාම සංවර්ධන කරා යන ගම්පෙරළිය. ගම්පෙරළිය වැඩසටහන 2018 ජූනි මාසදී ආරම්භ කළ අතර එමගින් යටිතල පහසුකම්වල මතුවී තිබුණ හිදැස පිරවීම අපේක්ෂා කරනවා. ගම් සහ නගර සංවර්ධන මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව ඇති බැවින් ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය වෙනවා. ගම්පෙරළිය වැඩසටහන තමුන්නාන්සලාට මේ පොත තවපොඩ්ඩකින් ලැබුණාම මේවට වෙන්වෙච්ච මුදල පිටුවේ දකුණු පැත්තේ පොඩි කොටුවක තියෙනවා. මේ සඳහා මේ වසරේදී අපි රුපියල් මිලියන 48,000ක් මේ වෙනකොටත් වෙන් කළා. ඒ වැඩ ආරම්භ කළා තියෙනවා. දවස් 52 සිදු වූ කුමන්ත්‍රණයේ පළවන ගොදුරු බවට පත්වේ මේ වැඩසටහනයි. මම කනගාටු වෙනවා අපේ ඒ මුදල් ඇමතුමා ඉස්සෙල්ලාම මේ ගම්පෙරළිය නවත්තන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනාවේ. නමුත් අපි යලි වතාවක් නීත්‍යානුකූල ආණ්ඩුව පත්වන විගස අපිත් ඉස්සෙල්ලාම ගෙනාවේ මේක යලි ආරම්භ කරන කැබිනට් පත්‍රිකාව. නීතිමය නොවන අමාත්‍ය මණ්ඩලය විසින් ඔවුන්ගේ පළමුවැනි රැස්වීමේදී මෙම වැඩසටහන නතර කර දමනබී. නමුත් අපගේ රජය විසින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙම වසරේ ජනවාරි මසදී යළි ආරම්භ කරා. මැතිවරණ කොට්ටාශයක් වෙනුවෙන් 2019 වර්ෂයේදී වෙන්කරන ප්‍රතිපාදන රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩි කරලා තියෙනවා. එසේම මේ වැඩසටහනේ විෂයපටය පුළුල් කිරීමටද කටයුතු කරා. ඒ සඳහා මම කියපු ආකාරයට බිලියන 48ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම තවත් අලුත් විෂයපටයන් ඇතුළත් කළා තියෙනවා. ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා වෙන්කර තිබුණු මුදල රුපියල් 5,00,000 සිට 1,10,000,000 දක්වා වැඩි කළා තියෙනවා. ඒ වගේ මේ සියලු විෂයපටයන් සම්බන්ධයෙන් වැඩි විස්තර සටහන් 3A10 තමුන්නාන්සේට ලැබෙන සටහනේ හැම විස්තරයක්ම තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අපි තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් ව්‍යවසායකත්ව සමාජයක් බිහි කිරීම සඳහා අපගේ බැංකු මදින් සහනදායි පොලි අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබා දීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පරිදි 2018 ජනවාරි මාසයේදී හඳුන්වා දුන්නා. මෙම යෝජනා ක්‍රමය තව දුරටත් පුළුල් කිරීමට සහ ව්‍යාප්ත කිරීමට කටයුතු සලසන අතර වඩාත් ක්‍රියාකාරී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ලැබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ සහතිකපත් ලාභීන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නට අපි තීන්දු කළා තියෙනවා. ගරු කථානායකතුමනි, පසුගිය මාස කීපය තුළ පමණක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් 30,000කට වඩා ප්‍රතිලාභන ගෙන ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 60,000ක් පමණ මේ වෙනකොට බිලියන 60ක් අපි මුදා හැරති වෙනවා. මෙම ණය යෝජනා ක්‍රමයේ සම්පූර්ණ ලයිස්තුව ඒත් විස්තර සටහන් 3A කාණ්ඩය බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒවායේ නව ණය යෝජනා ක්‍රම ගැනත් මම පසුව කියනවා. කෙසේ වෙතත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ සැලකිය යුතු බොලි ප්‍රමාණයක් රජය විසින් දරා ගනිමින් පැවතියද කුඩා ව්‍යාපාරිකයන් තවදුරටත් බැංකුවලින් ඉල්ලන ඇප සුරකුම් ඉදිරිපත් කිරීමේ අභියෝගය මුහුණ පා සිටි. එම නිසා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සඳහා ඇප සුරකුම් ලබා දීම පිණිස ශ්‍රී ලංකා බැංකුව යටතේ අරමුදලක් ස්ථාපිත කිරීමටම යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 500ක් අපි මූලික වශයෙන් වෙන් කරා. එසේම නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන පරිදි කටයුතු කරන බැංකු නිලධාරීන් ඉන්නවා. මේ අපි දැක අපි අහලා තියෙනවා තමුන්නාංශලාගේ පාක්ෂිකයන් පවා අපේ පාක්ෂිකයන් පවා ගියාම මේකට පක්ෂ ભેදයක් නැහැ. මාතර පොහොට්ටුවේ සභාපතිතුමත් මේ ණය අරගෙන තියෙනවා. නමුත් සමහර වෙලාවට මෙතෙන්දී අධෛර්යමත් වෙන විදියට කතා කරා. ඒ නිසා අපි ඒ සඳහා විශේෂ හොට්ලයින් එකක් කෝල් සර්විස් එකක් වෙනම විවෘත කරලා තියෙනවා. ඒ නිසා කාට හරි මේ ගැන ප්‍රශ්නයක් තියෙනව නම් කරුණා කරලා 19:25ට කෝල් එකක් දෙන්න. ඒ හැම තොරතුරම මටත් එනවා, ඒ අදාළ බැංකුවටත් යනවා. මූල්‍ය පිරිවැය පිළිබඳ අවධානය යොමු කිරීමට අමතරව ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය නිෂ්පාදන සංවර්ධනයෙහි හා ව්‍යාපාර කළමනාකරණෙහිලා වෙළඳපොළ සම්බන්ධ වීමට නව ව්‍යාපාර ආරම්භ කරන්නට හා කුඩා ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රතිලාභින් අදාළ ශේෂ්ත්‍රයන්හි දක්ෂතා වර්ධනය කිරීම සඳහා කර්මාන්ත තාක්ෂණ ආයතන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතන ඉක්තා අපනයන සංවර්ධන මණ්ඩලයේ EDB වැනි රජයේ ආයතන හා විශ්වවිද්‍යාල මෙන්ම විශාල ප්‍රමාණයේ පෞද්ගලික සමාගම් හා සම්බන්ධු කරන ලැබෙනවා. නව ව්‍යාපාර ආරම්භයක් සඳහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වන විශාල පරිසර පද්ධතිය බවට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන පත් කරනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කුඩා ව්‍යාපාර වර්ධනයට උපකාර කිරීම සඳහා රාජ්‍ය ප්‍රසම්බාධනය තුළින් ඒවට වඩා හොඳ අවස්ථා ලබා දී අවශ්‍ය වෙනවා. සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන වටිනාකමින් අවම වශයෙන් 10% ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායෙන් වෙනුවෙන් වෙන් කිරීමට මං යෝජනා කරනවා. මේ සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සඳහා අවශ්‍ය සංශෝධනයන් කෙටුපත් කරනු ලබනවා. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුවෙන් දැරිය හැකිවනු පිණිස මුළු වටිනාකමින් සම්පාදනය කරන ණය ප්‍රමාණය වැඩි කිරීමටත් කුඩා ට්‍රක් රථ මතා පනවා ඇති නිෂ්පාදන බඩු අඩු කිරීමටත් කටයුතු කරනවා. ජීවනෝපාය නංවමින් ආර්ථිකය වර්ධනය කරා ගරු කථානායකතුමනි, ඵලදායිතාවයේ ඉහළ නැංවීම හා ගුණාත්මක භාවයෙන් යුත් නිෂ්පාදනයන්ට හේතු වෙන තාක්ෂණය හඳුන්වා දීමට ක්‍රමවේද වෙනස් වීම තුළින් කෘෂි ධීවර හා වැවිලි අංශයන්හි ඵලදායිතාව ඉහළ නැංවිය යුතුය. කෘෂිකාර්මික අංශයේ නවීකරණ ව්‍යාපෘති මගින් කෘෂි තාක්ෂණයේ සාර්ථක ගොඩනැගීමත් ආදර්ශ කෘෂි උද්‍යානය ඇතිකිරීමත් සිදු කරමින් පවතී. අප විසින් කෘෂි ව්‍යාපාරයේ අගය දාමයන් සඳහා වැලියු චේන් ගොවීන් අතර ඇති සම්බන්ධතාවයන් සඳහා තාක්ෂණය යොදා ගැනීමෙන් සහ උසස් තත්ත්වයේ ආශ්‍රයනක් සහිත භෝග වගාවක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මෙම වැඩසටහන හම්බන්තොට කුරුණෑගල පුත්තලම රත්නපුර හා කෑගල යන දිස්ත්‍රික්ක පහේදී ව්‍යාප්ත කරනවා. මේ සඳහා අපි රුපියල් මිලියන 250ක් මුල් වටයට වෙන් කළා තියෙනවා. කෘෂිකර්මයේ ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ පසු අස්වැනි හානි අවම කර ගැනීම සඳහා කාර්යක්ෂම වූත් ඵලදායි වූත් ගබඩා කරන පහසුකම් ලබා දීමයි. එම පහසුකම් සැපයීම පළමු වරට දඹුල්ලේදී ඉදිකිරීමෙන් පසු රජයේ විසින් මෙවැනි නවීන දේශගුණික තත්ත්වෙන් පාලනය කරන ශාකා පහසුකම් කටුනායක ඇඹිලිපිටිය යාපනය සහ කැප්පිටපොළ ඇතිකිරීම සඳහා ආයෝජනය කරනවා. මෙවැනි ගබඩා පහසුකම් ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම සඳහා පෞද්ගලික ව්‍යවසායන්ට ආරාධනා කරන ලබනවා. ඊට අමතරව මෙම දේශගුණික පාලන සැපයුම් පහසුකම් සේවා ස්ථාපිත කිරීම සඳහා වෙන මූලික වියදම් ඩප්රන් කොස්ට් ඉවත් කිරීමෙන් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරන ලබනවා. කුකුළු පාලන කර්මාන්තයේ නිෂ්පාදිකයන්ට තම බෙදා හැරීමේ ජාලය වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති දිරිසවිය නයෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් කුඩා පරිමාණ සත්ව පාලන කටයුතුවලදී යෙදී සිටින අයට නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින ස්වයං රැකියා ලාභීන්ට මෙම ණය යෝජනා ක්‍රමය පුළුල් කරනු ලබනවා. ඒ විස්තර සටහන් තුනේ බලා ගන්න පුළුවන්. රට තුල ටාර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් කිරි හිඟකම ප්‍රධාන ගැටලුවක් වී පවතිනා. මේ සඳහා රබර් අලුතින් වගා කිරීම හා නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් දෙගුණ කරමින් අපි රුපියල් මිලියන 800ක් වෙන් කළා තියෙනවා. වර්තමානයේ දේශීය ටයර් නිෂ්පාදකයන්ට එම නිෂ්පාදන පරීක්ෂා කිරීම සහ හෝස් ස්වයං නිෂ්පාදන මූලාකෘති ලෙස ඉදිරිපත් කිරීමට පහසුකම් නොමැත. එම තත්ත්වයේ සැලකිල්ලටගෙන අපනයන සංවර්ධන මණ්ඩලයේ යටතේ පෞද්ගලික අංශයට අවශ්‍ය අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 500ක් අපි වෙන් කළා තියෙනවා. පොල් කර්මාන්තය සඳහා අගය වැඩි කිරීමේ අවස්ථා කැපී පෙනෙන ලෙස තිබුණද රට තුල දැන්ට ක්‍රියාත්මක වන නියාමන ක්‍රියාවලිය එම කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට බාධාවක් පවතිනවා. මෙම තත්වය සැලකිල්ලටගෙන වියලන ලද පොල් කටු අඟුරු සහ පොල් මද සැකසීමේ කර්මාන්ත සඳහා දැනට පවත්නා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ නැවත සලකා බලමින් එය ලිහිල් කිරීමට කටයුතු කරනවා. පිඟන් කර්මාන්තයේද මැටිවැනි අමුද්‍රව්‍ය කැණීමේදී හා ප්‍රවාහනයේදී එවැනිම ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා. එම තත්ත්වයටත් විසඳුමක් ලෙස පවතිනා වූ නීති රීති නැවත සලකා බලමින් පරිසර සුරක්ෂිතතාවයද ආරක්ෂා කරමින් කර්මාන්තයේ වැඩි දියුණුවට අවශ්‍ය පහසුකම් සමාලෝචනය කිරීමට පියවර ගන්නවා. ලෝකයේ හොඳම කුරුඳු ලෙස සිලෝන් කුරුඳු, ලංකා කුරුඳු ජාත්‍යන්තර වෙළඳාමේ තරංකාරී වාසියක් ලැබුවද එම කර්මාන්තයේද විවිධ ගැටලුවලට මුහුණ දී තිබෙනවා. අපනයන කරන අවස්ථාවේ සියලු කුරුඳු අපනයනකරුවන් තම නිෂ්පාදන තත්ත්වය පාලන පරීක්ෂණයට ලක් කිරීම අනිවාර්ය කරනවා. කෙසේ වෙතත් මෙවැනි සහතික පරීක්ෂණයෙන් අසමත් විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් මාස 12ක් තුලදී දියුණු කර ගැනීමට අපනයන වෙළඳපොළ ප්‍රවේශ වැඩසටහන මගින් උපහාර කරනවා. ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පහසුකම් ලබා දෙනවා. කුරුඳු තලන්නන්ගේ හිඟය මගවා හැරීම සඳහා බලපිටිය හා කොස්කොඩ පිහිටව ඇති කුරුඳු කර්මාන්තයේ පුහුණු කිරීමේ ආයතනය සම්පූර්ණ ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීම සඳහා අපි රුපියල් මිලියන 75ක් වෙන් කළා තියෙනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු සහ භූගෝලීය ආවේණිකත්වය ලබා ගැනීමට මෙම නිෂ්පාදනයෙන් අනන්‍යතාවයේ සුරක්ෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව උපකාර කරන ලැබෙනවා. ඒට රුපියල් මිලියන 50ක් අපි වෙන් කළා තියෙනවා. එවැගේම කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත අංශය සඳහා මනා ජල කළමනාකරණ ප්‍රවේශයක් තහවුරු කරමින් එම අංශයන්ට ආධාර පිණිස මොරගහකන්ද කළු ගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ 20/20 වෙන විට නිම කරනු ඇත. ඒ අනුව යල හා මහ දෙකන්නේ වගාවන් සිදු කිරීම තහවුරු කිරීම සඳහා මොරගහ කන්ද ජලාශයේ සිට ජලය හිඟ කලාපවලට ජලය බෙදා හැරීම සඳහා වයඹ මහඇල මිනිපේසා උතුරු මැදෑත් පළාත දක්වා දිවෙන ඇල මාර්ගයන්හි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබේ. මේ සඳහා අපි රුපියල් මිලියන 12,000ක් රුපියල් බිලියන 12ක් වෙන් කළා තියෙනවා. වතු කම්කරු ජනතාවගේ වැටුප් ගැටළු වලට නිරාවුල් කිරීම සඳහා විශේෂයෙන් මේක මේ පසුගිය දිනවල මතුවුණ ප්‍රශ්නයක්. අපේ වෘත්තීය සමිති නායකයන් අපේ දිගම්බර මැතිතුමා වැනි අය ඊයේ රාත්‍රියේ මේ සම්බන්ධයෙන් මට සාකච්ඡා කරා. ඒ නිසා තේ මණ්ඩලය සමග සාකච්ඡා කළා. අපි කඩිනම් විසඳුම් ලබා දෙන්නට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නම්බමු ලංකා ශුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධන වැඩසටහන සඳහා සහාය ලබා දීමටද මා යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් බිලියන 2ක් මිලියන 2000ක් අපි වෙන් කළා තියෙනවා. දැනට වැඩ ආරම්භ කර ඇති දැදුරුවේ ව්‍යාපෘතිය, මැණික්ගඟ වාරිප ව්‍යාපෘතිය හා මොරැන්ත ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති 7ක ජලමාර්ග හා ප්‍රධාන වැඩ නිමි කිරීමට තව දුරටත් අතිරේක වශයෙන් රුපියල් මිලියන 2410ක් බිලියන 2.4ක් 2009 වසර සඳහා වෙන් කරන ලැබුවා. මේ මගින් කෘෂි කර්මාන්තයේ නියලු පවුල් 21000කට ඍජුව ප්‍රතිලාභ ලැබෙනවා ඇත. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ධීවර නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමයේ වෙළඳපොළ විවෘත කිරීමත් සමගම යුරෝපා සංගමයට පමණක් මත්ස අපනයන 14%කින් වැඩි වෙලා තියෙනවා. අත වශයෙන්ම අපේ ආණ්ඩුව එනකොට මෙහෙම තහනමක් තිබුණා. අගමැතිතුමා විදේශ ඇමතිවරයා හැටියට අපි සාකච්ඡා කළා. ඒක යළි ඒ තහනම ඉවත් කරගෙන අද ධීවර කර්මාන්තයට අලුත් යුගයක් උදා වෙලා තියෙනවා. මිලියන 209 දක්වා එහි වටිනාකම වැඩි වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන් නිෂ්පාදන ප්‍රමිතිය පවත්වාගෙන යෑමට නොහිකිවීම හේතුවෙන් සැපවීම තවදුරටත් සීමා වී තිබෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති ධීවර වරායන් නැංගුරු පළවල් හා ගොඩබෑමේ ස්ථානවල වැඩ නිම කිරීමට පේදුරු තුඩුව හා පේසාලේ නව ධීවර වරායවල් දෙකක් ඉදිකිරීමට, මණ්ඩිතිව්හි නැංගුරුම් පළක් ඉදිකිරීමට රුපියල් මිලියන 1300ක් බිලියන 1.3ක් අපි වෙන් කළා තියෙනවා. සම්ප්‍රදායක යොත්පන්න සහ බහුදින යාත්‍රාවල මාළු කල් තබා ගැනීම සහ ආරක්ෂිත ප්‍රමිතීන් දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකාර ලබා දෙනවා. ඒ අනුව ශීතාගාර ස්ථාපිත කිරීම, ගුණාත්මකව හා ආරක්ෂිතව මසුන් නැල්ලීමේ තත්ත්වය දියුණු කිරීමේ ක්‍රමවේද හා හදිසි අවස්ථාවන් පෙන්නුම් කරන ගුවන්විදුලි සංඥා උපකරණ හා මුහුදට වැටුණ ධීවරයන් සොයා ගැනීමේ උපකරණාදී මිලදී ගැනීමට දැරිය යුතු පිරිවැය 50%ක් රජය විසින් දරනු ලබන අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමයෙන් ඉතිරි 50% මුදල් ලබා දෙනවා. ඒ විස්තර සටහන් අංක 3A1. සංවේදී සමාජයක් කරා ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම පිණිස නොමිලේ කිරිවීදුරුවක් රටේ සියලුම ග්‍රාමීය පාසල් වලට ළමුන්ට අපි ලබා දෙනවා. ගරු කතානායකතුමනි, සියලු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. විශේෂයෙන්ම සමාජයේ අවදානමට භාජනය වන හා අන්තිකරණයට ලක්විය ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතු බව අප විසින් හඳුන්වාගෙන තියෙනවා. ඒ නිසා ඒ අනුව ආර්ථික නිදහස හා ජනතාව සවිබල ගැන්වීම වලකාලන අසම තුලිතතාවයන් පිටු දැකිය යුතු වෙනවා. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාව මධ්‍යම ආදායමේ මට්ටමේ පත්වී ඇතත් රුපියල් මිලියන ගණන් ආයෝජනය කරමින් නවීන පන්නේ අධිවේගී මාර්ග නගර සංවර්ධන ආදී ක්‍රියාත්මක කළද අද ලංකාවේ 110%කට වඩා ජනතාවක් ඉන්නවා තමන්ගේ ගෙවල්වල සාමාන්‍ය වැසිකිලි පහසුකම්වත් නැති. දැන් අපි උදාහරණයට හැටියට ගත්තොත් අපේ විපක්ෂ නායකතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුදුම සංවර්ධනයක් කරා. ඇමරිකාවේ ලොස් ඇන්ජලින්ස් වලවත් නැති මහා මාර්ග තියෙන. හැබැයි පාර යන්නේ පැයකට පාර මේ කාර් පහක් හොඳ චීන චීනෙන් හදපු ලස්සන මාලිගා තියෙනවා, ක්‍රීඩාංගන තියෙනවා. නමුත් ඔබතුමා දන්නවද හම්බන්තොට ඩිස්ත්‍රික්කයේ විතරක් ලක්ෂයකට අධික ප්‍රමාණයකට වැසිටි පහසුකම්න්නේ. මෙන්න මේකද සංවර්ධනය, මෙන්න මේකද සංවර්ධනය. මුළු රටේම මිලියනයකට වැඩි ප්‍රමාණයකට ඒ පහසුකම් නැහැ. අනේ නිසා තමයි සංවේදී එක මම තියනවා. මේ ඩිස්ත්‍රික්කෙන් නැති ප්‍රමාණය මම දෙන්නම්. මේ අපේ මොනරාගල ඩිස්ත්‍රික්කයේ අපේ අය දන්නවා, අපි දැන්තම පටන් ගත්ත මොනරාගල තමුන්නාසලාගේ ආණ්ඩුවක් අවුරුදු 10ක් තිබිලත් මොනරාගල විතරක් ටොයිලට් නැති දේවල් 25,000ක් තියෙනවා. ලැජ්ජයි. ඕකද සංවර්ධනය? ඒ නිසා අපි එක පැත්තකින් අපිත් මහා මාර්ග හදනවා, අපිත් අධිවේග මාර්ග හදනවා, අපි මහා නුවරට හදනවා, අපි යාපනයටත් හදනවා අපේ කාලේ ඉවර වෙන්න ඉස්සෙල්ලා. හැබැයි තමුන්නාසරාගේ ආණ්ඩුවේයි අපේ ආණ්ඩුවේ අතර වෙනස, අපි ඒ ඉහළ සංවර්ධනය කරන ගමන් පල්ලෙහ මත්තම ආරක්ෂා කරනවා, පල්ලෙහ මත්තම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, මම යෝජනා කරනවා මේ වසර අවසන් වෙනකොට මේ ලංකාවේ කිසිම තැනක වැසිකිලි නැති ගයක් නොතිබෙන්න මම මේ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කරනවා. මිලියන 4000ක්, බිලියන 4ක් වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි, බස් නැවතුම් පොළවල් තියෙනවා, දුම්රිය ස්ථාන තියෙනවා. අද බස් එකෙන් යන මිනිස්සෙකුට, කෝච්චියෙන් යන මිනිස්සෙකුට ටොයිලට් එකකට යන්න බෑ. මහා අපායක් වගේ. ඔව්, වැසිකිලි දෙන්න ඕන තමයි, වැසිකිලි දෙන්න ඕනේ. ඔය තමයි මිනිස්සු ඉන්න රටක නම්. ඒ නිසා ලංකාවේ සෑම බස් ප්‍රධාන බස් නැවතුම් පොලක සහ දුම්රිය ස්ථානවලත් නවීන වැසිකිලි, පිරිමි කාන්තා සහ ස්පෙෂලි ඒබල් ආබාධිත අයට මේ වසර ඇතුළතදී අපි ඒ හැම තැනකම වැසිකිලි හදලා පෞද්ගලික අංශයට බාර දෙනවා. ඒවා කරගෙන යන්න. ඒ පවුල් 15,000ක් සාමාන්‍යයෙන්. ඔව් ඉතින් ඔබතුමාගේ ඩිස්ත්‍රික් එක නිවාසික 4-5 දෙනෙක් ඉන්නවනේ. ඔය ලංකාවේම ඔබතුමා බලන්න, ඕකේ තියෙනවා නිවාස තියෙනවා 264,000ක් ආසන්න ප්‍රමාණයක් වැසිකිලි නැති. ලැජ්ජයි. මේ වගේ අපි දිනු රටක්ලු, නමුත් අපේ පල්ලෙහ මත්තමේ ඉන්න බලා ගන්න බැරි වෙලා තියෙනවා. ලැජ්ජයි. මේ ඒවා මං අද මේවා නඩත්තු කිරීම සඳහා පෞද්ගලික අංශයට මම ආරාධනා කරනවා. මේ ගෙවල් වල තියෙන ඒවා නෙමේ, බස් ස්ටෑන්ඩ් වල තියෙන ඒවා. ගරු කථානායකතුමනි, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිසුවයන් වීම පිළිබඳව අපි ආඩම්බර වුවද, ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය 30%ක් පමණ වේ. ඒ නිසා ඔවුන් මූල්‍යමය වශයෙන් යැපෙන්නන් මෙන්ම සමාජයේ බල නොගැන්වූ කොටසක් බවට පත්වී තිබෙනවා. ළමා හා වැඩිහිටින් සුරකීමේ පහසුකම්වල පවත්නා ඌනතාවය සහ අනම්ය කම්කරු නීති පැවතීම හේතුවෙන් කාන්තාවන් කිසිදා ශ්‍රම බලකායට එක් නොවීම හෝ ශ්‍රම බලකායට එක් වූ අය හැරයාමට හේතු වී තිබෙනවා. ඒ අනුව සේවකයන් 250කට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරකීමේ පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කරනවා. එසේම පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනවලදී දරුවන් රැක බලා ගන්නා මධ්‍යස්ථාන තෝරාගත් පාසල්වල ගොඩනැගීමට ආධාර ලබා දෙනවා. එම පහසුකම් ස්ථාපිත කිරීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන රැකවරණ සහනනාය ක්‍රම යෝජනා ක්‍රමය මගින් පුද්ගලික අංශයටද ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. ළමා සුරකීමේ මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනවලදී ළමුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන හා එවැනි පහසුකම් සපයන ආයතන ගොඩනැගීම හා පවත්වාගෙන යෑම සඳහා වන මාර්ගෝපදේශ හා රෙගුලාසි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ශ්‍රම බලකාය සඳහා කාන්තා දායකත්වයේ සීමා වීම ආර්ථික වර්ධනයට බාධාවක් බව පැහැදිලිව හඳුනාගෙන තියෙනවා. ඒ අනුව තෙමසක ප්‍රසූත නිවාඩු ලබා ගන්නා එක් අයෙකුට මාසකට රුපියල් 20,000ක උපරිමයකට යටතේ වැටුප් පිරිවැයෙන් 50%ක් සමාගම් බඩ්ඩෙන් අඩු කිරීමට අපි යෝජනා කරනවා. මේ තුලින් බොහෝ සමාගම් මෙයට දායක වෙන බව අපි දන්නවා. එමගින් පෞද්ගලික අංශයේ සේවා නියුක්ත මවුරුන් සඳහා මාස 3ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනු ලබනවා. එසේම ප්‍රසූත නිවාඩු මාස 4 දක්වා ලබා දෙන්නේ නම් 4 මාසය සඳහා අතිරේක අඩු කිරීම 100%ක් දක්වා ලබා දෙනවා. මෙම සහනය වසර 5ක කාලයක් සඳහා බලපැවැත්වෙනවා. Mrs. Speaker, while constituting
ගරු කතානායකතුමනි, කාන්තාවන් ජනගහනය 50%ක්ට වඩා නියෝජනය කළද ව්‍යාපාරයන්හි ශ්‍රේෂ්ඨ තනතුරවල ඔවුන්ගේ නියෝජනයේ සීමා සහිතයි. සමාජ ව්‍යවහාත්මක තත්ත්වයන් හා ව්‍යාපාරික පරිශයන් මෙයට හේතු වී තිබෙනවා. එම නිසා සමාජයේ තීන්දුව තීරණ ගැනීමේ කාර්යභාරයෙන් ඇය බැහැර කොට තිබෙනවා. ඒ අනුව ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීමට ක්‍රමානුකූල ප්‍රවේශයක් මා යෝජනා කරන අතර මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සුරක්ෂම් පත්තා විනිමය කොමිෂන් සභාව දිරිමත් කරනු ලබනවා.
හත පහසු වේලා තුල වැඩ කිරීමටත් නම්මශීලී වැඩ කරන වේලාවක් ඇති කිරීමට නිවසේ සිට වැඩ කිරීමටත් හැකි වෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට මම මේ සභාවේ සහයෝගය ඉල්ලා සිටිනවා. මේ මගින් බොහෝ කාන්තාවන් සක්‍රීය ලෙස ආර්ථික ක්‍රියාවලියට සහභාගී වෙනවා ඇත. ගරු කතානායකතුමනි, මේ රටේ වැඩිහිටියන් රැක බලා ගැනීමේ ක්‍රියාවලියේ අසමනතාවය හේතු විය ඇත්තේ ඒ සඳහා නිසි නියාමනයක් නොමැති නිසාත් එවැනි සේවාවන් සැපීමේ හිඟකමක් පැවතීම නිසාත්ය. මෙම තත්ත්වය සැලකිල්ලට ගමිනින් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ශක්තිමත් කර එම කාර්යාලයෙන් සුදුසු නියාමක ක්‍රමවේදයක් ඇති කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ සමගම වැඩිහිටියන් රැක ගැනීමේ පහසුකම් දියුණු කිරීම පිණිස අදාළ ආයෝජන වැඩි කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා. එවැනි ආයෝජන සඳහාද රැකවරණ යෝජනා ක්‍රමයේ යටතේ ණය පහසුකම් හඳුන්වා දෙනවා. වර්තමානයේදී විශේෂ හැකියාවක් සහිත ඩිෆරන්ටේබල් පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක මාසික දීමනාවක් ගෙවනවා. දැනට ආබාධිත පුද්ගලයන්ට ඒ ගෙවන ඒ රුපියල් 3,000 දීමනාව මම රුපියල් 5,000 දක්වා වැඩි කරනවා. අතරම අඩු ආදායම් ලාභී පුද්ගලයන් 72,000කට එම දීමනාව ලබා දීමට හැකිවන පරිදි රුපියල් මිලියන 4,320ක් මේ අයවැයෙන් අපි වෙන් කළා තියෙනවා. දුබලතා සහිත විශේෂ හැකියා ඇති අයගේ සේවා නියුක්තිය වැඩි කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට කටයුතු කරනවා. පෞද්ගලික ආයතනයක් අවම වශයෙන් එවැනි අය 5 සේවයේ යොදවා ගන්නේ නම් රුපියල් 15,000ක උපරිමයකට යටත්ව 50%ක වැටුප් සහනාධාරයක් මාස 24ක් දක්වා රජය ලබා දෙනවා. ඒ වගේම දැනට නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 21,000කට පමණ අපි රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දෙනවා. මේ දීමනාව ලබා ගැනීම සඳහා වන පොරොත්තු ලේඛනයේ නැති කිරීම පිණිස තවත් රෝගීන් 5,000ක් සඳහා ඒ දීමනාව අපි ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 1840ක් අපි වෙන් කළා තියෙනවා. ගරු කථානායකතුමනි, මේකත් විශාල ප්‍රශ්නයක්. බොහෝ විට අපගේ සිරගෙවල් වල පිරී තිබෙන්නේ කුඩු මාෆියාවට හසු අහිංසකයන්ගෙන් මිස කුඩු රජවරුන්ගෙන් නෙමෙයි. දැන් ජනාධිපතිතුමත් ඒ කුඩු ජාවාරමට එරෙහ මහා සටනක් අපේ රජයත් සමග එකතු වෙලා දියත් කරනවා. නමුත් අන්තිමට වැඩිපුර හිරයන්නේ අර මහා මහා මාෆියාවේ ලොක්කො නෙමෙයි, ඒ කුඩු වලට ඇබ්බැහි වෙච්ච අහිංසක තරුණ තරුණියෝ. අද හිරගවල් පිරීලා ඉන්නේත් ඒ අයගේ. මම ඊයේ පෙරේදා DIG ලතිෆ් මහතාගෙන් කතා කරනකොටත් එතුමා කිව්වා මේ ක්‍රමය තුලින් කුඩු බීපු තරුණයා හිරෙන් එළියට එන්නේ කුඩු විකුණන තරුණෙක් හැටියට, යන්නේ කුඩු බොන කෙනෙක් හැටියට එළියට එන්නේ පෙඩ්ල කෙනෙක් හැටියට. මේ ක්‍රමය වැරදි. අන්න ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කිබුත්ස් වර්ගයේ ගොවි පොළොව දෙකක් බාන්ධනාගාර, ඒ කියන්නේ ප්‍රිසන්ස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක එකතු වෙලා, විශේෂයෙන්ම මේ හෙරොයින් ආදියට මේවා වෙච්ච අයට වෙනම දෙකක් අපි පිහිටවනවා. ඒ සඳහා අඹේපුස්ස සහ වීරවිල ප්‍රදේශය අපි තෝරගෙන තියෙනවා. ඒ වගේම එහෙම ඉන්නෝ නම් යවන්න ඕනේ. ඒ වගේම තවත් ප්‍රශ්නයක්, මේ හිර ගෙදර ඉන්න කාන්තාවන්, ඒ කාන්තාවනුත් වැඩිපුර ඉන්නේ මේ පුංචි වරදවල් කරලා හිර ගෙදර පිරීලා ඉන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ඒක වැරදියක්. මේ පොඩි වැඩේටත් හිර ගෙවල් දාන එක. අද ඒ නිසා අපි මේ වගේම ක්‍රාෆ්ට් ආර්ට්ස් ඇන් ක්‍රාෆ්ට් පුරුදු කරන ඒ හිරගෙවල් වල කාන්තාවන්ට පයිලට් ප්‍රොජෙක්ට් එකක් ඇටියට අපි ඩොම්පේ ප්‍රදේශයේ ඒ ගම්මානයක් ඇති කරන්නට රුපියල් මිලියන 50ක් අපි වෙන් කළා තියෙනවා. ගරු කථානායකතුමනි, 2018 වර්ෂයේ තුලදී පුද්ගලයන්ගේ නිවාස අවශ්‍යතාවයන් සපුරාලීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම සැලකිය යුතු නෙමෙයි, මං හිතන්නේ අපේ මේ ඇමතිවරු දන්නවා, ඒ අය ඓතිහාසික ප්‍රගතියක් ලබා තියෙනවා. අපගේ උපාය මාර්ගය වන්නේ යහපත් නිවාස පදනමක් ඇති කිරීමයි. අවදාමට ලක් වී ඇති නාගරික ග්‍රාමීය වතු අංශවල හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අදු ආදායම් ලාභී පවුල් පිළිබඳ අපි අවධානය, විශේෂ අවධානය යොමු කරනවා. මේ සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සහ ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්න අතර 2019 වර්ෂයේදී අපි රුපියල් බිලියන 24ක් මේ සඳහා වෙන් වෙලා තියෙනවා. මේ සමග උතුරු නැගෙනහිර පළාත්වල ගඩොලින් නිමකරන නිවාස 15,000ක් ඉදිකිරීමට 2019 වර්ෂයේ දැන්තමත් වෙන් කරන ලද රුපියල් මිලියන 4,500ට තවත් 5,500ක අතිරේකයක් ලබා දෙන්න මම යෝජනා කරනවා. උතුරෙන් බලහත්කාරයෙන් පළවා හරින ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ ගැටලුව විසඳීම සඳහා දැන්ත ක්‍රියාත්මක කළ ලබන වැඩසටහනද සඳහාද අපි සම්පත් මුදා හරිනු ලබනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් සාධාරණ මිල ගණන් පදනම් වෙමින් මැදි ආදායම් නිවාස ව්‍යාපෘති රැසක් නිමකොට ඇත. වාද්දුව, රාගම, යක්කල, කුණ්ඩසාලේ, බොරැල්ල, පන්නිපිටි ආදී ප්‍රදේශවල 2019 වර්ෂයේදී එවැනි යෝජනා ක්‍රම කීපයක් වැඩ අවසන් කිරීමට මෙන්ම තවත් කීපයක් ආරම්භ කිරීමටද අපි කටයුතු කරනවා. කෙසේ වුවද පළමු අර්ථ නිවාස ලබා ගන්නා මැදි ආදායම් ලාභීන් සඳහා රුපියල් මිලියන 10 දක්වා 6% පොලි අනුපාතයේ යටතේ වසර 25ක ආපහු ගෙවීමේ කාලයක් සහිත ණය යෝජනා ක්‍රමයක් අපි යෝජනා කරනවා. හෝම් ස්වීට් හෝම්, මේ හෝම් ස්වීට් හෝම් ණය යෝජනා ක්‍රමය අපි යෝජනා කරන්නේ අලුතෙන් බැඳපු තරුණ ජෝඩුවලට. අලුතෙන් බඳින තරුණ ජෝඩු වලට අපි මේ ණය ඇත්ත වශයෙන්ම අවුරුදු 25කට ගෙවන ණය මහින්දානන්දට නම් ඉතින් ගෙවල් ණය එහෙකට වඩා ගන්න වෙනවා. මේක ඇත්ත වශයෙන්ම මේක ඉතාමත්ම වැදගත් ණය යෝජනා ක්‍රමයක්. අද තරුණ ජෝඩුවකට පුළුවන් බැංකුවට ගිහිල්ලා මේ ණය අරගන්න, ණය ගෙවන්නේ අවුරුදු 25කින්. ඒ විතරක් නෙමෙයි 106ක පොලියකට ලැබෙන්නේ මේ පොලිය. ඒ වගේම අපි මේ වගේම ණය ක්‍රමයක් යෝජනා කරනවා. සිහින මාලිගා ණය යෝජනා ක්‍රමය. මේ සිහින මාලිගාව දෙන්නේ නැහැ, මේ පොඩ අහගන්න. සිහින මාලිගාව අපි වෙන් කරන්නේ අර ඇත්ත වශයෙන්ම තමන්ගේ දරුවෝ දාලා පිටරට ගිහිල්ලා ඉතාමත්ම අමාරුවෙන් වැඩ කළා ආයිමත් ලංකාවට එන්නේ බොහෝ දෙනාට තියෙන එකම සිහිනේ තමයි තමන්ගේම කියලා නිවසක් ලබා ගන්න. අනේ නිසා තමයි මේ සඳහා විශේෂයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත ශ්‍රමිකයන් සඳහා මෙම සිහින මාලිගා ණය යෝජනා ක්‍රමය අපි ඊළඟ මාස පළවෙනිදායින් ආරම්භ කරනවා. මේ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 10ක ණයක්, ඒ වගේම අවුරුදු 2ක ග්‍රේස් පීරියඩ් එකක්. අවුරුදු 2ක් ගෙවන්න ඕනේ නැහැ, ඊට පස්සේ තමයි ගෙවන්න පටන් ගන්නෙ. ඒක ගෙවන්නේ අවුරුදු 15කින්. ඉතින් අපි මේක විශේෂයෙන් මං හිතන්නේ අපි පිටරටවල් වල ගිහිල්ලා අපිට මේ මුදල් සොයාගෙන මේ ජනතාවට මොනවා හරි කරන්න ඕනේ. මම හිතපු හැටියට මේක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. මොකද ඒ හැම කෙනෙක්ගේම සිහිනේ තියෙන්නේ තමන්ගේම පුංචි මාලිගාවක් හදාගන්න එක. මිස්ටර් ස්පීකර්,
කතානායකතුමනි, තිරසර ආර්ථික සංවර්ධනය හා ණය ආපසු ගිම හැකියාව වැඩි කිරීම පිණිස කඩිනමින් අපනයන වර්ධනය කිරීමත් අනෙකුත් විදේශ ආදායම් ලංාලීමත් අත්‍යවශ්‍ය වෙනවා. 2018 අය මගින් ප්‍රකාශ කළ පරිදි අපනයන වෙළඳපොළ ප්‍රවේශ යෝජනා ක්‍රමය හා ජාතික අපනයන ක්‍රමෝපාය දියත් කරනු ලැබුවා. අපනයන වෙළඳපොළට පිවිසීමේ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කර ඇති අතර ජාතික අපනයන ක්‍රමෝපාය සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනු ලබනවා. ජාතික අපනයන ක්‍රමෝපාය යටතේ භාණ්ඩවල ගුණාත්මක තත්වය නංවාලීමේ අපනයන ක්‍රමෝපාය යටතේ නංවාලීම සඳහා යටතේ පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳ අන්තර්ගත වෙනවා. එය රාජ්‍ය පෞද්ගලික දෙංශයේ සහයෝගිතාවෙන් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අපනයන නිෂ්පාදන හා අපනයන භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වන තාක්ෂණික පහසුකම් වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. හලාපී වටිනාකම් දාමය සහ වෙළඳ ගිවිසුම් ජාලය සම්බන්ධ කිරීමේ ක්‍රමෝපායකට රජය අනුගත වී තිබෙනවා. සාර්ථකව නිම කරන ලද සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හා එයින් ලබාගත් අත්දැකීම් දැනට සාකච්ඡා කරමින් පවතින ඉන්දියා, චීන හා තායිලන්ත වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් යොදාගනු ලබනවා. ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ඉන්දියානු හා චීන වෙළඳපොළට පිවිසීම සඳහා ක්‍රමෝපායක් සකස් කරනවා. වෙළඳපොළවල් දැනටමත් ජනසු ජයග්‍රහණය නත්පත් කරගත් ව්‍යවසායකයන්ගේ අත්දැකීම් මේ සඳහා යොදාගනු ලබනවා. ට්‍රේඩ් හවුස් නිර්මාණය කිරීමේ වැඩසටහනක් මගින් මෙම කාර්යයන් තවදුරටත් ධිරිමත් කරනු ලබනවා. මේ සඳහා පෞද්ගලික අංශයේ සහයෝගයද ලබා ගන්නවා. ට්‍රේඩ් හවුස් වැඩසටහන මගින් ශ්‍රී ලාංකික සමාගම්වල බෙදාහැරීම් ජාලවලටද, මිලදීම් ගණන්ගේ ජාලවලට සහ වෙළඳපොළ අනෙක් පහසුකම් පිවිසීමටද ඉඩ ලැබෙනවා. 2017 නොවැම්බර් අයවැය යෝජනා මගින් අයිතම 1200කට අදාළ තීරුබදු සහ සමගාමී බදු ඉවත් කළා. ජීවන වියදම් පහත දෙමීම සඳහා ආර්ථික තනකාකාරීත්වය වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කළා. එය 2019 වසර සඳහාද තවදුරටත් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. සියලු සංයෝජන වර්ගීකරණ සංකේතාංක වලට අදාළ සෙස් බදු පියවරින් පියවර ඉදිරිපත් කිරීමට තවදුරටත් සිදු කරනවා. කර්මාන්ත මේ සඳහා අනුකූල වීමට අවශ්‍ය කාලය ලබා දීමට ආනයන බදු හා සමාගම් බදු පියවරින් පියවර ඉවත් කිරීමට වසර 3ක් තුල සම්පූර්ණ කරනවා. ව්‍යාපාර සහ ආයෝජන සඳහා දාන මූලික වියදම් අඩු කිරීම සඳහා වරාය සහ ගුවන්
තොටුපළ සංවර්ධන බද්ද යන්ත්‍ර සහ උපකරණ සඳහා 2.5% ප්‍රමාණයකට යටත්ව අඩු කිරීමට යෝජනා කිරීම කරනු ලබනවා. ඉදිකිරීම් සංචාරක සහ නිෂ්පාදන ආයතනවල මැදි අතරමැදි භාණ්ඩ සඳහා පිරිවැය ඉහළ දමන සෙස් බද්ද අඩු කිරීමේ වැඩසටහන් වේගවත් කිරීම සඳහා වසර 3ක් තුළ අධිර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම ක්‍රියාවලියෙන් ආනයනය මගින් ඇතිවල විශාල තරංකාරීත්වයට මුහුණ දීම සඳහා ගෘහස්ථ කාර්මාන්තවලට විශාල පිටුබලයක් ලබා දෙනවා. ප්‍රතිතෝරණ සහ ආරක්ෂිත නීති සම්පාදන අවස්ථා මෙම පාර්ලිමේන්තුව මගින් දැනටමත් සම්පාදනය කර තිබෙනවා. ඊට අතිරේක තාක්ෂණය සහ පුහුණුව ඉහළ දැන්වීම සඳහා දැරිය යුතු පිරිවැයට මුහුණ දීමට අපහසු ආයතන සහ පුද්ගලයන් සඳහා ව්‍යාපාර ගැළපීමේ වැඩසටහන් ක්‍රමානුකූලව නිර්මාණය කර තිබෙනවා. සියලුම සංයෝජිත වර්ගීකරණ අංකවලින් 10% සංවේදී අයිතම ලෙස සලකන අතර එම අයිතම කොටස් වශයෙන් ක්‍රියාත්මක වන තීරු බදු හා සමගාමී බදු සඳහා අදාළ කරගන්න නොලැබේ. එසේම ආනයනික නිෂ්පාදන ඇතුළු සියලුම නිෂ්පාදන සඳහා ගුණාත්මක ප්‍රමිතිය සහතික කිරීම සඳහා ජාතික ගුණාත්මක ජඩිතල පහසුකම් පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලබනවා. මීට අනුකූලව වෙළඳ ගැළපීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වෙළඳාත් පරදායිත කොමිෂමත් ජාත්‍යන්තර වෙළඳකොළ කටයුතු සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශයේ යටතේ ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. ශ්‍රී ලංකේ සමාගම විසින් සිදු කරන ලබන නව නිපැයුම් හා තාක්ෂණ උදව් කිරීම සඳහා ව්‍යවස්ථාගත නායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. තවදුරටත් සංකල්ප සනාථ කිරීම, ආකෘතීන් පරීක්ෂණ හා සංවර්ධනය සහ සාරක්ෂණ යොදා ගැනීම සඳහා සැලසුම් ප්‍රදාන ලබා දෙමින් වසර 3ක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. මෙත ආයෝජන වටාගමෙන් 150ක තරම් සැලකිය යුතු ප්‍රාග්ධන දීමනාවක් සහ ආයෝජනය කරන ලබන අවස්ථාවේදී දෙනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 30ක 50ක 100ක හා 1000කට වැඩි ආයෝජන සඳහා බදු සහන තුලත් වෙනවා. පෞද්ගලික අංශය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරු කර්මාන්ත විසින් හඳුනාගෙන ඇති වැදගත් නිරීක්ෂණ සැලකිල්ලටගෙන දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධන සිදු කරනු ලබනවා.
අපේලෙන් ප්‍රවර්ධනයේ උදෙසා සාධනපත් ජීංගිරි සහ වගවත්ත කර්මාන්තික සඳහා පහසුකම් වැඩි දියුණු කිරීමට යෝජනා කරනවා. අප නිල්ක අදින 500ක් මුල් අවස්ථාවේ මේ සමයෙන් කර තිබෙනවා. එසේම කාර්මික සංවර්ධන මණ්ඩලයේ කංකසන රැගෙන මන්තායි පරන්තෙන් කොණ්ඩාචි කිනිය සමාන්තරය සහ ත්‍රිපුණාමල් ප්‍රදේශවල කර්මාන්තපුර ඉදි කරනු ඇත. තනතුරු තාක්ෂණ මූල ආරම්භය ආස්ට්‍රි සයන්ස් ඉන්ටර්න්ෂිප් වැඩසටහන යටතේ ITBPM සහ KPU ආයතන මගින් ප්‍රධාන වශයෙන් රැකියා විදේත කලා උපාධිධාරීන් 1000ක් පුහුණු කිරීමට යෝජනා කරනවා. එසා රජය විසින් මාස 12ක කාල සීමාව සහ මාසික වේතනයේ 50%ක් හෝ රුපියල් 500ක් උපරිමයක් දක්වා ගෙවීම කිරීමට දැනවත් ප්‍රමිතිය 300ක් වෙන් කර තිබෙනවා.
රුපියල් මිලියන 300ක් ඒ සඳහා වෙන් කළා තියෙනවා. We will remove the minimum employment required.
එසේම තොරතුරු තාක්ෂණික සේවා මාන්‍ය දූ බොන සඳහා සමාගම් විසින් මැටුම් ගිම සඳහන් ලබන අතිරේක පිරිවැයෙන් 135ක් අඩු කිරීම සඳහා එම සේවාවන්ට බඳවා ගැනීමේ අවම සුසුකම් පහළ දැමීමට කටයුතු කරනවා. නාමික රේගු ආගමන විගමන නිරෝධායන සහ කාර්මික තාක්ෂණ ආයතන ITT ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා ජාතික ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය වැනි ජාතික මට්ටමේ තත්ත්ව පාලන ආයතන වලින් සමන්විත ඒකාබද්ධ මුහුදු සීමා පාලන ඒකකයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. එසේම රටතුල නීති විරෝධී භාණ්ඩ රැගෙන ඒම සහ මද්‍රව්‍ය වෙළඳාම තුරන් කිරීම සඳහා රේගුව සී සමුදී ඒක ප්‍රතිස්ථාපනය කරන රුපියල් මිලියන 250ක් වෙන් කර තිබෙනවා. එසේම රජයේ නව රේගු 50ක් යටපත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටි. කෙසේ වෙතත් මිලියන බාය වැඩි කිරීම සහ උපදේශනයේ අභ්‍යාසන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ අවදානම් කළමනාකරණය මගින් වෙළඳාම දියුණු කිරීමට පහසුකම් සැලසීම සඳහා අදාළ මූලික සංශෝධන අන්තර්කාලීනව හඳුන්වා දීමට යෝජනා කරමි. මේ අතරින් උපදේශනය සඳහා අනුබල දෙන්නා වූ සංශෝධන ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමටද කටයුතු කරනු ලැබේ. ආදායම් රැස්කරන අපගේ ප්‍රධානතම දෙපාර්තමේන්තුවල රේගුව දේශීය ආදායම් සුරාබදු වෙන ආයතනවල ඔවුන්ගේ ආදායම් රැස්කිරීමේ පදනම් පුරුල් කිරීම, එකතු කරන මුළු ආදායම් වැඩි කිරීම සහ ආදායම් කාන්දවීම හා ගෙවීම් පැහැර ගැනීම අවම කිරීම සඳහා පියවර ගැනීමට ආදායම් බුද්ධි ඒකකයක් මුදල් අමාත්‍යාංශයේ පිටුමිරේ කටයුතු කරනවා. එසේම හඳුනාගනු ලැබූ අඩු අවදානම් වෙළඳුන් හා නිෂ්කාශන නියෝජිතයන්ගේ නිෂ්කාශන කටයුතු කොටනම් කිරීම 2019 වර්ෂයේදී රේගු විසින් බලයලත් ආර්ථික මෙහෙයවන්නන්ගේ වැඩසටහන දියත් කරනු ලැබයි. මේ ආකාරයෙන් නිෂ්කාශන කටයුතු අවදානම් පාදයේ කොටගෙන සිදු කිරීම මගින් නීති රීති වලට අනුකූලතාවක් දක්වන වෙළඳුන් සඳහා පහසුකම් සපයන අතර අධි අවදානම් බහාලුම් සඳහා වැඩි වශයෙන් සිය සම්පත් යෙදවීමට රේගුවට හැකිවනු ඇත. පාරිභෝගික ආරක්ෂාවක් නිශ්චිත අයිතමය සඳහා පාරිත මිලගෙන රජය විසින් පනවා ඇත. කෙසේ වෙතත් බාධාකතර සිපුන් සහිත කිරීම සඳහා සාධාරණ මිල කැපීම අවශ්‍යතාවය ඇත. එසේ මැණික් කැපීම උපදවීම සඳහා අනයනකෙන යන්ත්‍රපකරණ මත පනවා ඇති වරාය ගුවන් තොටුපළ බදු රේගු බදු මෙන් ආයනික නොකපු මැණික් ගල මත පනවා ඇති වරාය ගුවන් තොටුපළ සියයේ 45% දක්වා අඩු කිරීමෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සහාය දෙනුව ඇත. එසේම සංචාර කර්මාන්තයේ ආර්ථික වර්ධන සඳහා කෙටි කාලයක් තුළ දායකයුමට ඉහළ විභාගයකට ප්‍රධාන අංශයක මේ අංශයේ පවත්න ආවේණික පිරිවේ හඳුනා ගැනීමෙන් සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි හෝටල් සඳහා වන විදේශ විහාර මුදල් ලැබීම මත පනවා ජාතික ගුණනැගීම් බද්ද ඉවත් කිරීම කටයුතු කරනු ඇත. සංචාරක නියෝජිතයන් විසින් ඇමරිකා ඇසටින් $10 අගේ නිකුත් කරන ඉන්වොයිස් සඳහා මුදලින්ම ගෙවීම කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කරයි. මේ සඳහා අවශ්‍ය වන මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහමෙන්කමගේ නිකුත් කරනු ඇත. ගරු කථානායකතුමනි, දිනු තාක්ෂණයේ භාවිතා කරමින් අන්තර්ජාල ඔස්සේ හෝටල් පහසුකම් මෙන් කරවා ගැනීම හේතුවෙන් සාම්ප්‍රදායික හෝටල් කර්මාන්තයේ වෙනස් වී සංචාරක ශේෂ්ත්‍රයේ අවිධිමත් අංශයේ පුළුල් වී ඒ විධිමත් නියාමනයක් නොමැති තත්ත්වයට පත්ව ඇත. අන්තර්ජාලය ඔස්සේ හෝටල් පහසුකම් මෙන් කරවා ගැනීමේ ක්‍රමවේදෙහි ඇති වාසි පිළිගන්නා අතර සංචාර ශේෂය නිත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක්‍රමයෙන් විධිමත් ආර්ථික ක්‍රියාවලියට අවතීර්ණ කරවීමේ අවශ්‍යතාව අප ඔබතුමන සිටිනවා. යනු 2020 අප්‍රේල් 1 දිනෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන් පහසුකම් මෙන් කිරීමට අවසර ලබා දෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 5කට වඩා වැඩි හෝටල් හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණි. මෙම කටයුත්ත පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් සරල කෙරෙනු ඇත. එසේම කීඩා සංචාරක ව්‍යාපාරයේ නව මානකරා කර්මාන්ත යොදාගැනීම කිරීමට සහාය වීමේ අපගේ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග එක්ව ශ්‍රී ලංකා අන්තර්ජාතික ගෝ කාට් තරඟයේ පැවැත්මේ හිතකර ගමනාන්තයක් බවට ප්‍රවර්ධනය කිරීම සහ පෞද්ගලික අංශ දිරිමත් කරනු ලබනවා. ඒ වෙනුවෙන් තරඟ සඳහා යොදාගැනීම ගෝ කාට් ටයර් මත පනවා ඇති රේගු බද්ද හා සෙස් බද්ද ඉවත් කරනු ලබනවා. අපනයන ශේෂ්ත්‍රයට අදාළ වන සීල් 14 සමාගම් ආදායම් බද ප්‍රතිශතයේ 83 අංශයන්ට අදාළ වන ආර්ථික සේවා ගාස්තු 0.5 0.25 දක්වා අඩු කෙරෙනවා. මේ අපනයන තොරතුරු තාක්ෂණ සහ සංචාරක ශේෂ්ත්‍රවල අභිවෘද්ධිය සඳහා විශාල පිටුහලක් වනු ඇත. හෝටල් නවීකරණය සහ සහාය ලබා දීමට තෝරාගත් අයිතම කිහිපයක් මත අය කරන සෙස් බද්ද අඩු කෙරෙනු ඇත. සංචාරක ආකර්ෂණයෙන් පවත්නා ස්ථානවල දිනට අස්තුරුදායක මට්ටමක පවත්නා සනීපාරක්ෂක පහසුකම් දැන්වීම් පෝරු ආරක්ෂිත කුටි තොරතුරු කුටි අනාදී පොදු පහසුකම් වැඩිදියුණු කිරීම හා ස්ථාපනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල් විසින් අවශ්‍ය අරමුදල් යොදවනු ඇත. 2019 ජූනි මාසයේ 1 දාසට බලපැවැත්වෙන පරිදි විදේශ සංචාරකයන් අතුරින් ශිෂ්‍ය අනන්‍යතාවක් සනාථ කළ පුද්ගලයන් හා අවුරුදු 18ට අඩු පුද්ගලයන්ගේ ජාතික උද්‍යාන හා සංස්කෘතික වටිනාකමක් ස්ථාන සඳහා අයකරන ඇතුළතීමේ ගාස්තුව 50%ක් අනුගම ලබනවා.
සංචාරකයන්ටත් මේ නැෂනල් පාස් ඒ වගේම කල්චරල් සයිට් වල තියෙන ටිකට් එක බොහොම ගණන් ඒවා අපි 50%කින් මේ අයට අඩු කරනවා. To support the local construction
දේශීය ඉදිකිරීම් සමාගම් වල සහභාගීම් පිණිස මුළුමනින්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් හැර කිසිම දේශීය ඉදිකිරීම් විදේශීය ඉදිකිරීම් සමාගමකට උපදේශ සමාගමක් සමග බද්ධ ව්‍යාපාරයක් පිටුවෙමින් තොරව කිසිදු විදේශීය ඉදිකිරීම් සමාගමකට රජයේ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදෙනු ඇත.
වෙන්චර් එකක් හදන්න ඕනේ මොකද දැනට කොළඹ එසේ නැති ඒ කන්ස්ට්‍රක්ෂන් ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. This will support the local companies to benefit from
මේ තාක්ෂණීය හුවමාරු මගින් දේශීය සමාගම් වල ප්‍රතිලාභ සලසා දෙමින් උපකාරී වනු ඇත. තිරුබදුව සමාගම් සඳහා යෝජිත සංශෝධනයත් සමග ප්‍රධාන කොන්ත්‍රාත්කරු මත අය කරන ජාතික ගුණනැගීමේ බද්ධ ඉදිකිරීමේ ඉදිකිරීම් පිළිවෙල අඩු වනු ඇත. දේපළ සංවන් ශේෂය සතුර සංයුක්ත මින් පසන යෝජනා ඉදිරිපත් කරන එක්සත් ජනපදවල ලක්ෂ 4 කට උඩ මුදලක් මහල් නිවාස සඳහා ආයෝජනය කරන දේශිකයන් අවතුනස්ථා නිවාසයක විෂය ප්‍රදානය කිරීම කියාවලිය මේ වසරේ සිට ක්‍රියාත්මක වීම අදාළ විදේශික ආයෝජන මතුනට නිවාසයක විෂය දරුවන් වළංගු නොවනු ඇත. ආනයනය කරනු ලබන ඉදිකිරීම දැවත සෙස්බද සිට රහකට අඩු කිරීම සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් 2019 වසරේ සිට සියලුම වාණිජ ගොඩනැගි සඳහා අවම බලශක්ති ප්‍රමිතින් හඳුන්වාදෙනු ලබනවා. ඒ අනුව දැනට පවත්න වාණිජ ගොඩනැගිලි සඳහා එම ප්‍රමිතීන් වලට අනුගත වීම සඳහා වසර 5ක කාලයක් ලබා දෙනවා. ගරු කථානායකතුමනි, ඉදිකිරීම් කර්මාන්තයේ භාවිත කරන බොහොමයක් ගොඩනැගිලි දෙන නිසා අවම ප්‍රමිතීන් පනවා නොතිබීමෙන් දැනට වැඩ නිම කර ඇති ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම් වල තිරසාර බව සහ ස්ථාවර බව සම්බන්ධ අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. ඒ අනුව 2020 අප්‍රේල් මාස වන විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සනීප ආරක්ෂක උපකරණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සානීපාරශ උපකරණ පයිප් නාන කාමර ජල පෙරණ හා ජල නල සඳහා අවම ප්‍රමිති න්‍යාවත්කාලිනික ක්‍රියාත්මක කරනවා. මේ ජලය අපතේ යාම වළක්වා ගැනීමේ මූලික විසඳුමක්ද වනු ඇත.
ලබන කුසලතා පූර්ණ සමාජයක්. ගරු කථානායකතුමනි, අධ්‍යාපනය සඳහා වූ අපගේ ආයෝජනය උපාය මාර්ගයේ යතිතල පහසුකම් සුලභතාවය සහ විෂය නිර්දේශ හා ගුරු පුහුණුව වර්ධනය කිරීම තුළින් ශිෂ්‍යන්ගේ විශිෂ්ටතාවය උපනැම්වීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම යන ද්විත්ව පරමාර්ථ මත මෙහෙයුණු ලබනවා. සෑම දරුවෙකුම සඳහාම වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීම සඳහා වන අප රජයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තව දුරටත් සහාය දෙනවා. ඒ අනුව අප විසින් විද්‍යාගාර, පන්තිකාමර, පුස්තකාල, සනීපාරක්ෂක හා පානීය ජල පහසුකම්, ගුරු නිවාස ආදී වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 32,000ක් වෙන්කර තිබෙනවා. ඒ අතරම දැනට පවතින පහසුකම් යොදා ගැනීමෙන් ගුරුවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ඇති කිරීම සඳහා තාක්ෂණය යොදා ගනු ලැබේ. මෙම පාඨමාලා පාසල් නිවාඩු කාලයේදී පවත්වනු ලැබෙනවා. මේ සඳහා මිලියන 100ක් දැන් අපි වෙන් කරලා තියෙනවා. ගරු කථානායකතුමනි, අපගේ විෂයමාලා කටපාඩමින් ඉගෙනීම වෙනුවට විශ්ලේෂණාත්මක හා නිර්මාණාත්මක ඉගෙනීම අරමුණු කරගනිමින් නවීකරණය කරනු ලබනවා. දැනට අවසන් කරමින් පවතින STEM A ප්‍රධාන සැලැස්ම අපගේ අනාගත ආයෝජනය සඳහා මඟ පෙන්වනු ඇත. මේ මගින් ගණිතය සමග සංගීතය හා ජීව විද්‍යාව සමග ඉංග්‍රීසි වැනි විෂයන්ගෙන් සංකලන හැදෑරීම සඳහා ශිෂ්‍යන්ට අවස්ථාව ලැබෙනවා. ගරු කථානායකතුමනි, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී මේක ඉතාමත් මං හිතන්නේ වැදගත් යෝජනාවක්. අපි ඒ අපේ විභාගවලින් ඉහළින්ම සමත් වෙන දරුවන්ට සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් scholarship for educational excellence කියන නමින් අරමුදලක් මුදල් අමාත්‍යාංශය ආරම්භ කරනවා. ඒකේ SC fund කියලා අපි ඒකට කියන්නේ. C fund කියන්නේ අධ්‍යාපන විශිෂ්ටත්වය සඳහා අරමුදල. මේ අරමුදලෙන් අපි සෑම වසරේදීම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෝකේ හොඳම විශ්වවිද්‍යාලවල ඉගෙනීමට අවස්ථාව ලබා දෙනවා. අපි ප්‍රථම වතාවට මේ පළවෙනි වසමේ 2019 අගෝස්තු මාසයේ ප්‍රතිඵල වලින් හොඳම ප්‍රතිඵල ලබා ගන්න 14 දෙනෙක්ගෙන් ආරම්භ කරන්නේ මේ අරමුදල. ඒ සඳහා අපි මුදල් වෙන් කළා තියෙනවා. Harvard, Oxford, Cambridge, MIT කියන විශ්වවිද්‍යාලයක අපි දැනටමත් කතා කරලා තියෙනවා. මේ පළවෙනි අවුරුද්දේ අපි විෂය ධාරා පහෙන් පළවෙනි තැනට එන ශිෂ්‍යයන් පස් වෙනාට මේ විශ්වවිද්‍යාලයකට යෑමේ අවස්ථාව දෙනවා. ඒ පමණක් නෙමෙයි, අපි හැම පළාතකම පළවෙනියා වෙන දරුවටත් ඒ අවස්ථාව දෙනවා. ඒ කියන්නේ 14 අපි පටන් ගන්නනේ. නමුත් එන අවුරුද්ද වෙනකොට විශේෂයෙන් මේ අරමුදල තව තවත් තර වෙනකොට මේ අරමුදලට පෞද්ගලික අංශයට මුදල් දෙන්න පුළුවන්. මේක තර වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ගාන වැඩි කරන්න. එන අවුරුද්දේ 2020 අපි 28ක් යවනවා, මේ අවුරුද්දේදී 14ක් යවනවා. ඒ තුලින් අත වශයෙන්ම ලංකාවට ඉතාමත්ම විශිෂ්ට ගණේ ඉහළම ගණේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහි කරන්නට පුළුවන් වෙන එකම කොන්දේසියයි තියෙන්නේ. ඉගෙනගෙන ඉවරුණායින් පස්සේ අවුරුදු 10ක් ලංකාවේ වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ ලෝකේ ඕන තැනකට යන්න පුළුවන්, තමන්ගේ සේවය දෙන්න ඕනේ. ඒක නිසා අපි SC ෆන්ඩ් එක වහාම මුදල් අමාත්‍යාංශයේ ආරම්භ කරනවා. පෙර පාසල් අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම නොසලකා හැරෙද්ද පෙර පාසල් නියාමනය කරන්නා ලෙස රජය විසින් තහවුරු කරන ලැබූ මෙම අංශයේ ආයෝජන දිර්ඝැන්වීම අපේක්ෂා කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය නියාමනය හා පාලනය සඳහා නෛතික රාමුවක් හඳුන්වා දෙන ලැබේ. ජාතික විෂයමාලා රාමුවක් හඳුන්වා දෙමින් පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණුව හා සේවා තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා. රජයේ ලියාපදිංචි පෙර පාසල් ස්ථාපනය හා අලුත් වැඩියා කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති අයට පහසුකම් සැලසීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලියෙන් 150ක් රජය දැරීමේ පදනම මත සහනදායි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. වැඩි විස්තර සටහන් තුනේ A1-16. අපගේ විශ්වවිද්‍යාලවල දේශනමාලා මහාචාර්ය ඒකක දෙපාර්තමේන්තු සංකීර්ණ පුස්තකාල හා ආපන ශාලා ආදී යටිතල පහසුකම් අවශ්‍යතා සැපරීම සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන් කර තියෙනවා. වයඹ හා සබරගමුව විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨය සඳහා අනුපූරකයන් ලෙස කුලියාපිටිය හා රත්නපුර රෝහල්වල මහාචාර්ය ඒකක පිහිටුවන ලබනවා. අප රටේ කඩිනමින් සැපිරිය යුතු අවශ්‍යතාවයක් වන වෛද්‍ය ශාස්ත්‍රය හා සහසම්බන්ධිත වෘත්තීන් වෙත ශිෂ්‍යයන් යොමු කිරීමට පහසුකම් සැලසීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයක් පිහිටුවීමට කටයුතු කරනවා. පිළිකා දියවැඩියා හා අසාධිත රෝග සම්බන්ධයෙන් පර්යේෂ කටයුතු සඳහා කාලයට ගැලපෙන නව්‍ය තාක්ෂණයෙන් හෙබි විද්‍යාගාරයක් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරනවා. ගරු කථානායකතුමනි, අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සඳහා පෙන සිටින ශිෂ්‍යයන් 300,000ක් විතර ඉන්නවා. රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නේ මෙයින් හැම අවුරුද්දෙම 30,000යි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මූලික උපාධි හැදරීමට අවස්ථාව තිබුණත් බොහෝ දරුවන්ට ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල නැහැ. අනේ නිසා තමයි විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට පෙනීඳලා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණ ඒ දරුවන් සඳහා අපි ඒ තව මයි ෆියුචර් මගේ අනාගතය කියන විශේෂ ණය ක්‍රමයක් දෙනවා. අපි ඒ අයට රුපියල් මිලියන 1.1ක් රුපියල් ලක්ෂ 11ක් පොලී රහිත සතයක්වත් ඒගොල්ලන්ගෙන් පොලි ගන්නෙ නැහැ. පොලි රහිත ණයක් දෙනවා. ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 2යි. අවුරුදු 2ක් යනකම් ණය ගෙවන්න ඕනත් නැහැ. ඊට පස්සේ මුළු ණය ගෙවීමට අවුරුදු 12ක් අපි ලබා දෙනවා. මේක මේ සඳහා අපි රුපියල් මිලියන 200ක් මේ වසරේ පොලිස් ආනාධාර සඳහා වෙන් කරනවා. රැකියාවට කුසලතාවයන් ගරු කතානායකතුමනි, රජය විශාල වශයෙන් වෘත්තීය පුහුණු අංශය සඳහා ආයෝජනය කර ඇතත් කර්මාන්ත ශේෂ්ත්‍රයේ නොවිසිනුදු බොහෝ ප්‍රශ්න කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගත හැකි වෙනවා. එනම් ස්වශක්තියෙන් නැගී සිටිය හැකි නිපුණතාවයෙන් හැබි පුහුණු ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් සහ තාක්ෂණ වේදීන්ගේ හිඟකම හා අවශ්‍ය කුසලතාවයන් නොමැති වීමයි. මේ සඳහා කර්මාන්ත ශේෂ්ත්‍රයේ මූලිකත්වයෙන් යුත් ඒකාබද්ධ විසඳුමක් වඩාත් ඵලදායි වේ. ඒ සඳහා පහත සඳහන් විසඳුම් යෝජනා කරනවා. සම්පත් උපරිම වශයෙන් උපයෝජනය කර නොමැති වෘත්තීය පුහුණු ආයතන තෝරාගෙන එම ආයතන තොරතුරු තාක්ෂණ ඉදිකිරීම් සංචාරක ආදී ශේෂ්ත්‍රවල තෝරාගත් කර්මාන්ත සමූහ සමග සම්බන්ධීකරණය වීමෙන් එම කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන පුහුණු ලබා දෙනවා. ප්‍රමුඛ කාර්යයක් ලෙස දෙමළ මාධ්‍ය ගුරුවරු පුහුණු කිරීම උනන්දු කළ යුතු වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 400ක් ජාතික ඒකාබද්ධත, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රවර්ධන හා හින්දු කටයුතු අමාත්‍යාංශයට ලබා දෙන්නට මම යෝජනා කරනවා. ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයන්ගේ පුහුණු කිරීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට සහාය ලබා දෙනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 300ක් දැනටමත් වෙන් කර ඇත. සෞඛ්‍ය ආරක්ෂණ අංශය සඳහා අවශ්‍ය කුසලතා ප්‍රවර්ධනය කිරීම හදිසි අවශ්‍යතාවයක් ලෙස අපි විසින් හඳුන්වාගෙන ඇත. ජාත්‍යන්තරව පිළිගත් හෙද පුහුණු පාඨමාලා පැවැත්වීමට පෞද්ගලික අංශය ධෛර්යමත් කරන ලබන අතර, මොකද නර්සින් කරොත් එහෙම පිටරටවල් ඕන එක වීසා ගන්න වුණත් එච්චර අමාරු නෑ. ඒ නිසා ඒ සඳහා පුහුණුව ලබන එක් අයෙකුට පෞද්ගලික අංශයෙන් හෙද වෘත්තියට පුහුණුව ලබා දෙන එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වසර දෙකකට එක පුද්ගලයෙකුට අපි ලබා දෙන සූදානම්. මෙසේ සුදුසුකම් ලබන හෙද හිටියන්ට රාජ්‍ය නොවන රෝහල්වල රැකියා ලබාගත හැකි වෙනු ඇත. ආධුනිකත්ව වැඩසටහන වෘත්තීය ඖෂධවේදීන් සඳහාද දිරිමත් කරනවා. ඖෂධ සමාගම් විසින් එවැනි විද්‍යාවේදී උපාධිධාරීන් වසරක කාලයක් සඳහා බඳවාගෙන ආධුනිකත්ව පුහුණුවක් ලබා දෙන අතර එම පුහුණුව යෝග්‍ය නියාමන ආයතනයක් විසින් නියාමනය කළ යුතු වෙනවා. රජය විසින් එවැනි ආධුනිකයෙකුට රුපියල් 15,000ක මාසික දීමනාවක් එක් අවුරුද්දක කාලයක් සඳහා ලබා දෙවෙනවා. එවැනි ආධුනිකත්ව වැඩසටහන්වල සාර්ථකත්වය අනිකුත් කර්මාන්ත සඳහාද ඉදිරියේ යොදා ගැනීමට කටයුතු කරනවා. කෘෂිකර්මයේ සත්ව පාලනයේ විසිතුරු මත්ස්‍ය වගාවාදී ශේෂ්ත්‍රයන්හි හා බැංකු බැකෝ යන්ත්‍ර, මෝටර් ග්‍රේඩර්, ඩෝසර් වැනි බර යන්ත්‍ර භාවිතය පිළිබඳව විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පසුබිමකින් පැමිණ පිරිසට පුහුණුව ලබා දීම සඳහා වන රජයේ ප්‍රවේශයට සහාය වීමට ලංකා යුද්ධ හමුදාව ඉදිරිපත් වෙලා ඉන්නවා. විදුලි කාර්මික ශිල්පීන්, වැඳුම්කරුවන්, වායු සමීකරණ තාක්ෂණ ශිල්පීන්, භෝජනාගාර සහායකයන් හා ආවේටකරුවන්, වඩු කාර්මිකයන්, පෙදරේරු සහ ජනනල කාර්මිකයන් පුහුණු කිරීමටද ඔවුන් ඉදිරිපත් වී සිටිනවා. ජාතිය වෘත්තීය පුහුණුකම් NVQ සහතික කරන මේ පාඨමාලා තෝරාගත් යුද හමුදා කඳවුරවල අද යුද හමුදාව මේ රටේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් දෙනවා. ඒ වගේම මේ තරුණයන්ගේ පුහුණුව සඳහා මේ දායකත්වය දීමට උදිරිපත් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒ අය අපිට පොරොන්දු වුණා ඒ අයගේ විවිධ ප්‍රදේශවල තියෙන කඳවුරවල ජිම් එකේ අපේ ක්‍රීඩාවලින් ඉදිරියට යන තරුණ තරුණයන්ටත් නොමිලේ පුහුණුව ලබන්න අපි වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. සෞඛ්‍ය සම්පන්න සමාජයක්, කරු කතානායකතුමනි, නව සෞඛ්‍ය උපකරණ සඳහා ආයෝජනයේ රෝහල් ගොඩනැගිලි සහ අනිකුත් යතිතල පහසුකම් පුනරුත්ථාපනය මෙන්ම අනිකුත් එවැනි පහසුකම් වෙනුවෙන් සලසා දෙනු ලබන ප්‍රතිපාදන සමග යතිතල පහසුකම් පුනරුත්ථාපනය මෙන් අනිකුත් එවැනි පහසුකම් වෙනුවෙන් සලසා දෙනු ලබන ප්‍රතිපාදනය සමග යතිතල පහසුකම් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම පිණිස අපි රුපියල් මිලියන 24,750ක් වෙන්කළ තියෙනවා. මෙය පෙරවර්ෂයේ වෙන්කළ ප්‍රතිපාදනයට සාපේක්ෂකව 138ක වැඩිවීමකි. ප්‍රාථමික සුවසත්කාර ඒකක ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම ඌව සබරගමුව මධ්‍යමහා උතුරුමැද පළාත්වල යොමු කිරීමේ ජාලයක් හරහා රෝගී සත්කාර සම්බන්ධීකරණයට ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන් පසු විපරම් කිරීමේ හැකියාව සඳහා පහසුකම් සැලසීන දැනටමත් රුපියල් මිලියන 1625ක් වෙන්කර තිබෙනවා. මේ මගින් එක් රෝගියෙකුට රෝහල් කිහිපයකින් එකම ප්‍රතිකාර ලබා දීම වලකිනු ඇත. අත්‍යවශ්‍ය සේවයන් සපන අපගේ සුවසරිය ගිලන් රට සේවාව කීර්තියක් හත්කරගෙන තියෙනවා. තව දුරටත් මෙම සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනවා. මේ සඳහා රුපියල් මිලියන 600ක පිරිවැයකින් වසර දෙකක් තුළ මූලික නැවතුම් ස්ථාන 300ක් ගොඩනගනු ලබනවා. ඒ අතරින් මූලික නැවතුම් ස්ථාන 100ක් මේ වසරේදී ගොඩනැගෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර තියෙනවා. කථානායකතුමනි, ජය වේවා හර්ෂ. අප විසින් නිදන්ගත වකුගඩු රෝග සම්බන්ධයෙන් වූ ගැටලුවලට මුහුණ දීම සඳහා සම්පත් වෙන් කිරීම අඛණ්ඩව සිදු කර ලබනවා. ඒ අනුව රෝ වෝටර් ප්ලාන් සමග රෝහල් 45ක රුධිර කාන්දු කරන මධ්‍යස්ථාන ශක්තිමත් කරන අතර අප විසින් නිවසේදී භාවිතා කළ හැකි රුධිර කාන්දු කරන උපකරණ නොමිලේ සපයනු ලබනවා. නිදංගට වකුගඩු රෝහලවලට බහුලව ගොදුරිය හැකි දිස්ත්‍රික්කවල රෝගීන් කල්තබා අනාවරණය කර ගැනීම සඳහා වූ මුල් අවස්ථාවේ පිරික්සීම තව දුරටත් ශක්තිමත් කරන ලබනවා. ජලබීතිකා රෝගය රටින් තුරන් කිරීම සඳහා වූ ජලබීතිකා පාලන ව්‍යාපෘතිය ශක්තිමත් කරන ලබනවා. මේ වෑයමේදී රාජ්‍ය නොයන සංවිධානවල අවධානයද ලබා ගනු ඇත. සත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආයාලේ යන සුනකයන් වන්දය කරන සඳහා ස්ටෙරලයිස් කිරීම සඳහා සම්පූර්ණ වන්දය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා, මේකයි මම කියන්නේ, මේක ඡන්ද අයවැයක් නෙමෙයි, අපි බල්ලන්ටත් මේ අයවැයෙන් සලකනවා. විශේෂයෙන්ම නිමල් ඇමතුමාගේ නෝන මේකට බොහොම සතුටු වෙනවා. විශේෂයෙන්ම වියපත් ජනගහනයන් සමග බෝනවන රෝග පැතිරියාමේ ප්‍රවණතාවය මත අසාධ්‍ය රෝග තත්ත්වයන්හි සිදුකරන සත්කාර ක්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාවය මතුවී තිබෙනවා. ඒ අනුව මෙම සත්කාරක සේවාවේ යෙදෙන වෛද්‍යවරුන්, හෙදියන් සහ අනිකුත් වෛද්‍ය වෘත්තිකයන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පහසුකම් ලබනවා. ගරු කථානායකතුමනි, ක්‍රීඩාව සෞඛ්‍ය සම්පන්න සමාජයක වැදගත් කොටසක්. එයි නායකත්වයේ හෝ කණ්ඩායම් හැඟින් ගොඩනංවනවා. අප විසින් ක්‍රීඩාව සඳහා දැන්ටමත් රුපියල් මිලියන 3800ක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව මා පහත සඳහන් දේ යෝජනා කරනවා. ක්‍රීඩාවල යෙදෙන ග්‍රාමීය තරුණ කොටස් දිරිමත් කරනු පිණිස මාතලේ බර්නාඩ් අලුහාරේ ක්‍රීඩාංගරය සහ පොළොන්නාවේ වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩා පිටිය වැඩි දියුණු කරනු ලබනවා. මේ සඳහා වසර දෙකක් කාලයක් තුළ ක්‍රීඩාංගනයක් සඳහා රුපියල් මිලියන 300 බැගින් සපයනවා. මලල ක්‍රීඩා, වොලිබෝල්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩා දිනමත් කිරීම පිණිස ජාතික ඔලිම්පික් අරමුදල තර කරනු ඇත. පර්යේෂණ සංවර්ධන දිනමත් කිරීමේ සංකෘතිය රට තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන පර්යේෂණ ආයතන රාශියක් පවතින අතර බොහොමයක් පර්යේෂණ භාවිතයට ගත හැකියෝ වාණිජමය විසඳුම් ලෙස හෝ පරිවර්තනය වී නොමැත. එම නිසා රට වෙනුවෙන් සිදුකළ ආයෝජනෙහි ඵලදායිතාව ප්‍රශ්නයක් වී තියෙනවා. එබැවින් ප්‍රශ්නයේ ක්ෂේත්‍රයේ පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයෝජනයන් සඳහා අපගේ ප්‍රවේශය සඳහා ප්‍රතිඵල දායකත්වයේ පදනම් වෙන ඇත. එමෙන්ම ඉදිරි වර්ෂවල අවශ්‍යතාවය සපුරාලිය හැක. අනාගතයට ඔබින පර්යේෂණ සඳහා මෙම වියදම් යොමු කරනවා. පහත සඳහන් තේවාමන් 5 යටතේ වන අභියෝග විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රජාවට ඉදිරිපත් කර ඔවුන් හතේම අභියෝගයේ ජය ගැනීම සඳහා වන Science at Work Challenge අපි හඳුන්වා දෙනවා. එම පර්යේෂණ ප්‍රතිඵල තුලින් මතුවන සාධනීය විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන්කරන ලැබෙනවා. කෘෂි හා ධීවර කර්මාන්තවල පසු අස්වැනි හා පාණි අඩු කිරීම, වීහා සුළු භෝග සඳහා ගෝලීය මට්ටමේ අස්වනු ප්‍රමිතියන් නිර්මාණය කිරීම, අලි මිනිස් ගැටුම සඳහා විසඳුම් සැවීම, අඩු පිරිවැයකින් ඉදි කළ හැකි ජීවත් වීමට සුදුසු වර්ග ආදී 1500 නිවාස ඒකක නිර්මාණය කිරීම, දේශීය ඖෂධ පැළෑති හා ජෛව නිෂ්පාදනය සඳහා අගය එකතු කිරීම, මගින් ඒවා පෝෂක නිෂ්පාදනය බවට පත්කිරීම, මේවායේ තියෙන විෂයන් කීපයක්. සිත් අද ගන්න අපේ නගර ගරු කතානායකතුමා, අපේ නගර ජනතා හිතකාමී පිරිසාරහා සමාන සමාජීය අවකාශයෙන් සලකන නගරයක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතිනවා. උද්‍යානයේ අද කොළඹ ආසියාවේ උද්‍යාන නගරය බවට පත්වෙමින් තියෙනවා. නාගරික පුනර්ජීව වැඩසටහන යටතේ දැනටමත් නිවාස ඒකක 8000කට වඩා ඉදිකර අවසන් අතර නිවාස 7500කට වඩා ඉදිකරමින් පවතී. ඒ අතර තවත් නිවාස ඒකක 5000ක ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා රුපියල් බිලියන 8000ක් වෙන් කරනවා. රට තුල පරිපූර්ණ හා තිරසාර නාගරික පරිසරයක් බිහිකිරීම සඳහා පළාත් 9ම ආවරණය කරන පරිදි සුඛිත පුරවර නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා රුපියල් මිලියන 3000ක් දැනටමත් වෙන් කර ඇත. මෙම වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. ඇමරිකා එක්සත් ජනපද ආධාර යටතේ 2010 වර්ෂයේදී ආරම්භ කෙරුණ බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කරනවා ඇති. එමගින් බේරේ ජලය යථා තත්ත්වයට පත්වෙනු ඇත. අරුවක්කාලු ව්‍යාපෘතිය සඳහා 2019 වර්ෂයේ රජය විසින් වැය කරනු ලබන රුපියල් මිලියන 7000ක් පමණ වූ ආයෝජනය හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන ගැටලුවක් වූ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වර්තමානයේ විසඳුම් ලැබමින් පවතී. පෞද්ගලික අංශයේ ආයෝජනයට මේ සඳහා යොමු වී ඇත. ගම් වතුර හා ජල ප්‍රවාහන කළමනාකරණය, කොළඹ ජල දෝණියේ ජල බැස යාමේ ධාරිතාවේ වැඩි කිරීම, බේරේ වැව් උද්‍යානයේ බැද්දගාන උද්‍යානයේ වේරස්ගඟ ව්‍යාපෘතිය, කොළඹ සහ මහකොළඹ ප්‍රදේශයේ ගම් වතුර අවම කිරීමට පිටුහලක් වෙන ඇත. ඒ සඳහා දැන්ටමත් රුපියල් මිලියන 10900ක් වෙන් කර ඇත. ගරු කතානායකතුමනි, කොළඹ නගරයෙන් ඔබට ගාල්ල මහනුවර හා යාපනය දක්වා අපේ ආයෝජන ව්‍යාප්ත කර ඇත. තෝරාගත් ප්‍රදේශවල ප්‍රවාහන තඩබඩේ කළමනා කිරීමය, කානුපද්ධිතය පුනරුත්ථාපනය කිරීම හා ගම් වතුර අවම කිරීම, නාගරික පහසුකම් වැඩි දියුණු කිරීම, පෞරාණික අගේනියුත් සුවිශේෂ ගොඩනැගිලි නැවත ප්‍රයෝජනයට ගත හැකි වෙන පරිදි පිළිසකර කිරීම හා වෙරළ ඛාදනය අවම කිරීම ආදිය සඳහා වන ක්‍රියාමාර්ග මෙම ආයෝජන තුළින් ආවරණ වේ. පසුගිය ගැටුම් සමයේදී විනාශයට ලක් වූ යාපනයේ නගරයට ප්‍රතිමූර්තියක් වූ පැරණි නගර සභාව ප්‍රතිනිර්මාණය කිරීමට කාලීන අවස්ථාවයක මේ සඳහාද රුපියල් මිලියන 700ක් වෙන්වෙනවා. කන්ද උඩරට උරුමයෙන් සංරක්ෂිත කොට ආරක්ෂා කරන අතර ඊටම ආවේනික අත්කම් හා ගෘහ නිර්මාණ සංස්කෘතික අංශයන්, සම්ප්‍රදායන්, දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් සහ පෞරාණික වටිනාකම් සහිත ස්ථාන රැක ගැනීම සඳහා අපගේ විශේෂ අවධානය යොමු කොට දැනට අපි රුපියල් මිලියන 900ක් වෙන් කර ඇතත් ඒට තවත් වැඩි මුදල් අපි ලබා දෙනවා. පෞරාණික ගොඩනැගිල්ලක් වන බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට පරිවර්තනය කර ඉදිරි වසර දෙක තුළදී සංවර්ධනය කරනු ඇත. ඒ සඳහා අපි මේ වසර සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කළා තියෙනවා. කල්මුනේ වාලච්චේන තලෙමන්නාරම් සහ සමන්තුරේ නගර සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහයෝගය ලබා දෙනවා. ගරු කතානායකතුමනි, වසර 20-23 වෙන විට රජයේ සියලුම ගොඩනැගිලි හා පෞද්ගලික අංශයේ වාණිජ ගොඩනැගිලි විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් සඳහා හිතකර විය යුතු වෙනවා. ඒ අනුව 20/20 ජනවාරි මාස 1 වෙනිදා සිට ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමේදී මේ අවශ්‍යතා සපුරාලීම අනිවාර්ය කරනවා. එසේම 20/22 වෙනි විට විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් උදෙසා හිතකර ලෙස රජයේ සියලුම ගොඩනැගිලි සකස් කළ යුතු වෙනවා. වර්ෂ 20 වන විට පානීය ජල අවශ්‍යතාවය අවම වශයෙන් 60%ක් සපුරාලීම පිණිස රුපියල් මිලියන 45,000ක් වටිනා පානීය ජල නල ව්‍යාපෘති සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරි වසර දෙක තුළදී පවුල් ලක්ෂ 2කට ප්‍රතිලාභ දෙමින් ගම්මාන 1000ක ආවරණය වන ආකාරයට ප්‍රජා ජල අභිමාන් වැඩසටහන මේ මං හිතන්නේ මැයි මාසේ 22 වෙනිදා ඉඳලා ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ අභිමාන් වැඩසටහනේ මූලික අදියරට අපි රුපියල් මිලියන 1500ක් වෙන් කළා තියෙනවා. ගරු කතානායකතුමනි, අද වෙන විට දැඩි වාහන තදබදයේ දෛනික ජීවිතයේ එකංගයක් බවට පත් වී තිබෙනවා. මැදි ආදායම් ලබන රටක අවශ්‍යතාවයේ සපුරාලීමට අපගේ ප්‍රවාහන පද්ධතිය මේ දක්වා සමත් වී නැහැ. ඒකාබද්ධ ආයෝජන ප්‍රවේශයක් ඔස්සේ අපගේ ප්‍රවාහන පද්ධතිය ගොඩනැගීමට කඩිනමින් අවධානය යොමු විය යුතුයි. ඉදිරි වසර 5 තුළ දිවයින ප්‍රවාහන සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සහසර බස් නවීකරණ වැඩසටහන මං හිතන්නේ නිමල් ඇමතිතුමා තමයි ඒක යෝජනා කරේ අපේ පැත්තේ ඉන්නකොට. වැඩසටහන සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා සේවක අර්ථසාධක අරමුදල හා සේවක නියුක්තියන්ගේ බාර අරමුදලේ දායකත්වයේ ලබා දීම සහ ණය පහසුකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම හේතුවෙන් පෞද්ගලික අංශයේ බස් රථ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු වී තිබෙනවා. මහජනතාවට වඩාත් හිතකර සේවාවක් සැලසීම විසින් උදෙසා ඔවුන් අභිප්‍රේරණය වීමට එය බලපා තියෙනවා. දැනට මාර්ගයන්හි පවතින අර්බුදකාරී තත්ත්වයන් හා අනතුරු මෙන්ම මහජනතාව පීඩාවට පත්වන අයුරින් අසතුටුදායක ලෙස පවතින තරංකාරීත්වය වෙනුවට බස් හිමියන් මාසික ධාවනය කරන කිලෝමීටර් ප්‍රමාණය පදනම් කරගෙන ගෙවීම් කිරීම පිණිස අන්තර්කාලීන පිළිමයක් ලෙස ආදායම් උපකාරී අරමුදලක් පිහිටවීමට යෝජනා කරනවා. මධ්‍යමහා බස්නාහිර පළාත තුළ පෙර ගෙවුම් කාඩ් පට ක්‍රමය හඳුන්වා දීම හා GPS තාක්ෂණය යොදා ගනිමින් ඊළඟ බස් රථය හා බස් රථ කාල සටහන පිළිබඳ තොරතුරු බස් මගීන් වෙත ජංගම උපයෝජන මොබයිල් ඇප් මගින් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. මාකුමුරින් ආරම්භ වී මහනුවර කඩුවත පිටකොටුව හා මොරටුව ඇතුළත් වන පරිදි ඉදිවන නවීන බහුමාදිලි මාර්ග ප්‍රාන්තයන් සමාජ යථාර්ථයක් බවට පත්වෙනු ඇත. බස් රථ ගමනාගමනය 21 වෙනි සියවසේ ආකර්ශනීය විකල්ප බවට පත්කිරීම පිණිස ඩිජිටල් දත්ත ධාරාවන් මුළු රටම පුරාම සජීවීව සම්බන්ධ කරන ඒකාබද්ධ බස් මෙහුම් පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා. එමගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 40%ක වෙළඳපොළ කොටසක් සහතික කරන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ මෙහෙවන්නන් යන දෙකොටසෙහිම කාර්යක්ෂමතාවය වර්ධනය කරනු ලැබෙනවා. මෙම ආයෝජනය සඳහා රුපියල් මිලියන 1300ක් වෙන් කර තියෙනවා. මීළඟ වසර දෙක තුළදී ආරක්ෂිත හා භාවිතා කරන්නට මිත්‍රශීලී වන ප්‍රමිතියෙන් ඉහළ බස් රථ 250ක් එකතු කර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන ඇණිය වැඩි කරනු ලබනවා. එසේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩාත් හිතකර වන බස් රථත් හඳුන්වා දෙනු ලබනවා. මේ සඳහා බිලියන 1,500ක් 1500ක් වෙන් කළා තියෙනවා. ඒ පමණක් නෙමෙයි, පෞද්ගලික අංශයේ බස් රථ ඇණිය සුඛෝපභෝගී බස් රථ 1000ක් මේ අවුරුද්දදී. ඊළඟ මාස 8 සුඛෝපභෝගී ලක්ෂරි බසස්, හැබැයි මේක සාමාන්‍ය ජනතාවට එයා කන්ඩිෂන් බසස් 1000ක් අපි ලබා දෙන්නට සිටි රයිඩ් ණය ක්‍රමයෙන් යෝජනා කරනවා. අපි 75%ක්ම පොලියෙන් රජයේ අය වෙනුවෙන් ගෙවනවා. ඒ ඊට අමතරව අවුරුද්දක සහන කාලයක්. ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා අවුරුදු 5කට ගෙවන්න ලැබෙනවා. ත්‍රිරෝද විදුලියෙන් ක්‍රියාත්මක වන වඩා පරිසර හිතකාමී ත්‍රිරෝද රට බවට පරිවර්තනය කිරීම සහ වැඩි සුවපහසුකම් යුත් කුඩා කාර් රට මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීම පිණිස ආධාර ලබා දෙනවා. ඒ සඳහා මිනි ටැක්සි ඉලෙක්ට්‍රික් ත්‍රී වීල නයෝජනා ක්‍රමය මගින්ද ත්‍රිරෝද රට හිමිකරුවන්ට සහනදායි නම ලබා දෙනවා. මේ සඳහා රජය විසින් ණය පොලියෙන් 75%ක් දරුණු ලබන අතර දැනට භාවිතා කරන ත්‍රිරෝද රට ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙනවා. ගරු කථානායකතුමනි, අපගේ දුම්රිය මාර්ගයේ අතිශයින්ම ඌන උපයෝජිත තත්වයක පවතිනවා. අපි විශ්වාස කරන ආකාරයට පෞද්ගලිකාංශයේ සමග සහයෝගිත්වයෙන් වඩා හොඳ සේවාවක් ලබා දිය හැකි වැඩි දියුණු කරන ලද දුම්රිය සේවාවක් සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා. මේ සඳහා අප විසින් දුම්රිය මැදිරි කල්බදු කුලී පදනමින් පෞද්ගලික අංශයට ලබා දීමට ප්‍රධාන දුම්රිය මාර්ග 4ක් හඳුන්වාගෙන තියෙනවා. මාළඹේ කොටුව සම්බන්ධ කරන කොළඹ නගරයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී ආරම්භ කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කළ තියෙනවා. ගරු කථානායකතුමනි, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව හා පිටට වටරවුම් මාර්ගය 2019 වර්ෂයේදී සම්පූර්ණ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටසෙහි වැඩ අඛණ්ඩව සිදු කරන අතරම එක හා තුන්වැනි කොටසෙහි වැඩ කටයුතු ආරම්භ කරනු ලබනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු 2019 වර්ෂයේදී ආරම්භ කරනවා. එවැගේම රන්මාවත් වැඩසටහන යටතේ මාර්ග හා අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා වෙන්කර මුදලට අමතරව විශේෂයෙන්ම ග්‍රාමීය පාරවල් ඉදිකිරීම සඳහා අපි තවත් රුපියල් බිලියන 10ක් වෙන් කළ තියෙනවා. ග්‍රාමීය අනිකුත් පාරවල් සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම සඳහා වෙන ජාතික වැඩගත්කම සැලකිල්ලට ගනිමින් මේ මිලියන 10000 රන්මාවත් යෝජනාවට අපි වෙන් වෙනවා. රාජ්‍යාංශයේ සේවාවන් සම්පාදනය, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 1:4:7 කියන අනුපාතය පවත්වා ගනිමින් රුපියල් 10000ක මාසික අන්තර්කාලීන දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කර අදියර 5ක් යටතේ 2016 සිට 2020 දක්වා ලබා දීමට අපේ රජය 2016 දී පියවර ගත්තා. එහි ප්‍රතිපලයක් ලෙස රාජ්‍ය අංශයේ වැටුප්, අතවසෙම මේක මේ රටේ බොහෝ දෙනා රාජ්‍ය අංශයේ වැටුප් ගන්න අයවත් කතා නොකරන එකක්. මේ අපේ රජය 2016 දී ඒ ලපා දීපු වැටුප් වැඩිවීම නිසා මේ වෙනකොටත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 100%-107%කින් වැඩි වෙලා තියෙනවා. මේ සඳහා මේ අවුරුද්දෙත් ඒ වැඩිවීම ලබා දෙන්න තවත් රුපියල් බිලියන 40ක් අපි වෙන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කාර්යාල සහායක කෙනෙකුට අපේ ආණ්ඩුව එනකොට පදි තිබුණේ 11,730යි. නමුත් මේ අවුරුද්ද වෙනකොට දැන් 21,740 දක්වා වැඩි වෙනවා. ගුරුවරයෙක්ගේ පදිය 2015 ජනවාරි මාසෙ තිබුණේ රුපියල් 16,000යි. මේ අවුරුද්දේ රුපියල් 29,000 දක්වා වැඩි වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගේ පදිය තිබුණේ 47,000යි. මේ අවුරුද්ද වෙනකොට 88,000 දක්වා වැඩි. මෙන්න මේ විදිහට අපි රජයේ සේවකයන්ගේ පරි වැඩි කළා. ඉන්පසුව ජනාධිපතිතුමා විසින් මේ අයගේ තියෙන මූලික විෂමතාවයන් අවම කිරීමට විශේෂ කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ වාර්තාවත් මීට සති කිහිපයකට ඉස්සෙල්ලා නිකුත් වුණා. දැන් ඒ නිකුත් වුණ වාර්තාව කැබිනට් මණ්ඩලය විසින් අධ්‍යයනය කරනවා අධ්‍යයනය කරලා ඒ වාතාවෙනුත් නිර්දේශ කළා තියෙන ඒ වැටුප් වර්ගයන් අපි ඉදිරියේදී දෙනවා. නමුත් එතෙක් දෙනකල් මේ වෙනකොටත් අපි දීපු වැටුප් වර්ධකයට අමතරව ජූලි මාසේ පළවෙනිදා ඉඳලා සියලුම රජයේ සේවකයන්ට තවත් රුපියල් 2500ක දීමනාවක් අපි ලබා දෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන් හැමදාම ඔබතුමන්ලගේ ආණ්ඩුවේ 2006 ඉඳන් ඒ විෂමතාවයක් ඇති කරා. ඒ විෂමතාවයන්ට විසඳුම් සොයා ගන්න බැරි වුණා. 2015 දෙසැම්බර් 31 වෙනිදා පෙර විශ්‍රාමික ගන්න ලැබූ විශ්‍රාමිකයන් දළ වශයෙන් 560,000ක් පමණ සිටින අතර ඔවුන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන 6/2690 ගණනය කරන ලබනවා. ඒට අමතරව 2016 ජනවාරි පළවෙනිදා සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විශ්‍රාම යනු ලැබූ විශ්‍රාමිකයන් දළ වශයෙන් 71,000ක් පමණ සිටින අතර රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 3/2016 ඔවුන් විශ්‍රාම ගන්න දින ලැබූ මූලික මත වැටුප මත ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගන්නවා. මේ අනුව විශ්‍රාම වැටුප් ලබා ගන්න කණ්ඩායම් දෙකක් අතර විෂමතාවයක් නිර්මාණය වී තිබෙනවා. එනම් 2016 ජනවාරි දිනට පෙරහා පසුව විශ්‍රාම ගිය කණ්ඩායම් අතර වැටුප් විෂමතාවයක් ඇති වී තියෙනවා. එම නිසා රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන 3/16 සඳහන් මුල් අදියර දෙක ඇතුළත් වන පරිදි විශ්‍රාම වැටුප් සංශෝධනය කරලා 2019 ජූලි මාසේ පළවෙනිදා සිට බලවෙන පරිදි ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා වන එම සංශෝධනය වෙනුවෙන් මේ වසරේ අද මම තවත් රුපියල් බිලියන 12ක් බිලියන 12,000ක් වෙන් කරන අමතර ප්‍රතිපාදන වෙන් කරනවා. මෙයින් දළ වශයෙන් විශ්‍රාමිකයන් 585,000කට ප්‍රතිලාභ ලැබෙනවා. උදාහරණයක් වශයෙන් පහළ මට්ටමේ රජයේ විශ්‍රාමිකයෙකුගේ විශ්‍රාම වැටුම අවම වශයෙන් මාසකට රුපියල් 1600කින් වැඩි වෙනවා. පළමු පන්තියේ ගුරුවරයෙකුගේ විශ්‍රාම වැටුප අවම වශයෙන් රුපියල් 4600කින් වැඩි වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මට්ටමේ මාසික පරිදි රුපියල් 12,000කින් වැඩි. මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ 2015 දෙසැම්බර් 31 වෙනිදාට පෙර විශ්‍රාම ලැබූ සහ වසර 25ක් සේවා කාලයක් ඇති විශ්‍රාමිකයන් පදනම් ලෙස යොදාගෙන පොලිස් දෙපාර්තමේන්තුවේ දීමනා ඒත් අපේ රජය විසින් 2018 වසර තුලදී වැඩි කරනු ලැබුවා. කෙසේ වෙතත් මට මේ පුදුමවත් හිතුණා මේ හමුදාවේ ඇවිල්ලා කියනකොට අවුරුදු 20ක් තිස්සේ හමුදාව විශේෂයෙන්ම තමුන්නාස්ලාගේ රජය කියන්නේ හමුදාව විකුණගෙන දීවත් වෙච්ච රජා. හමුදාව පෙන්න තමන්ගේ බලය තහවුරු කරගත්ත රජයක්. හැබැයි තමුන්නාස්ලාට අමතක වුණා ඒ අයගේ දීමනා වැඩි කරන්න. මේ අයගේ යුනිෆෝම් දීමනාවක් තියෙනවා. ඒ වගේම දිනක ගෙවීම දීමනාවක් තියෙනවා. උදාහරණයක් හැටියට කමාන්ඩෝ දීමනාව තියෙනවා. දැන් මේ අය රණවිරුව පෙන්න ළමයි ජීවත් වෙන්නේ. නමුත් කමාන්ඩෝ දීමනාව අවුරුදු 20ක් තිස්සේ වෙනස් වෙලා නැහැ රුපියල් 1000යි. අපි ඒක රුපියල් 5000 ගන්නවා දෙකට. කමාන්ඩෝ දීමනාව රුපියල් 5000 ගන්නවා. ඒ වගේම නිල ඇඳුම් අපි ඒ විතරක් නෙමෙයි ඒ අයට ලැබෙන්න ඕන ගෙවල් කුලී දීමනාවක් දෙනවා. අවුරුදු 20ක් තිස්සේ ඒක වෙනස් කරේ නැහැ. ඒක අද ඉඳලා අපි 100%කින් වැඩි කරා. ඒක විතරක් නෙමෙයි නිල ඇඳුම් පවත්වාගෙන යන දීමනාව මේ සාමාන්‍ය පුංචි ගානක් ඔබතුමාලා අර වගේ අහස් මාලිගා හැදුවා ඒ වරෝ මේ ගාන වැඩි කරේ නැහැ. බ්‍රිගේඩියට වර්තමානයේ දෙන්නේ රුපියල් 255යි නිල ඇඳුම් පවත්වන ගෑමේ පොඩි ගාණක් කියලා 255 දෙනවා. අපි ඒක රුපියල් 600 කරනවා. කර්නල් සහ ඉන් අයට දෙනවා 255ක්. අපි ඒක 525 කරනවා. මේ හැම එකම එකට එකක් වැඩි කරනවා. සෙසුනෝ නිල වලට දෙන්නේ මේ මෙච්චර ගල්ලත් අර විරෝධාර අනුවිරෝධ දෙන්නේ 176යි. ඒක අපි රුපියල් 350 කරනවා. ඒ වගේම මං කියපු විදිහට රුපියල් 1000කට තිබුණ කමාන්ඩෝ දීමනාව අපි රුපියල් 5000 කරනවා. මේක මේ මේක හමුදාවට විතරක් නෙමෙයි මේ දීමනාව නාවික හා ගුවන් හමුදාවලටත් සමාන මේ වගේම සමානව ලැබෙනවා. ගරු කථානායකතුමනි, තාක්ෂණය හා නවීකරණය තුලින් අපගේ රාජ්‍යාංශයේ ගුණාත්මක තත්ත්වය හා ඵලදායීතාව ඉහළ නැංවීමට අපිට අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය සඳහා තවදුරටත් ආධාර ලබා දීමට යෝජනා කරනවා. විශේෂයෙන්ම මහජනරාතර දැනුවත් කිරීමේ වැඩසටහන්දි නියලීමට හැකිවෙන පරිදි අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කරනවා. ඒ සඳහා අපි මිලියන 100ක් වහාම යොදවනවා. ගරු කථානායකතුමනි, යහපත් පාලනය සහ වගවීම යන අරමුණ ඇතුව රජයේ ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීම දැන්තමත් ආරම්භ කර ඇති අතර ඒ තවදුරටත් 2019 වර්ෂයේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 800ට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. තාක්ෂණයේ ප්‍රවේශ වීමට ඉඩ ප්‍රස්තා සලසා දීම හරහා ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයන්හි ව්‍යවසායකයන් සඳහා තවදුරටත් අපි උදව් කරනවා. ඒ සඳහා මිලියන 500ක් අපි වෙන් කළා තියෙනවා. ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මගින් කුසලතා වර්ධනය හා තරුණ ප්‍රජාව සවබැවින සඳහා තවදුරටත් උදව් කරන ලබනවා. යම් ආකාරයකින් ඉලක්ක උල්ලංඝනය වීමක් සිදුවොත් නිවැරදි කිරීමේ ක්‍රමවේදයන් ඉවත් වීමේ වගන්ති පැහැදිලිව අර්ථ දැක්වීමට ඇතුළත් වන පරිදි රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් සමග නීතිමය වශයෙන් වැදෙන පරිදි 2003 අංක 3 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පන්ත සංශෝධනය කරන ලබනවා. පසුගිය ආයවයෙන් යෝජනා කළ නව මුදල් නීති පනත කෙටුම්පත් කර තියෙනවා. මෙම යෝජිත පනත මගින් මුදල් හා රාජ්‍ය මූල්‍ය අංශයේ විනය ඇති කිරීමටත් එම අංශයන්හි දශක ගණනාවක් තිස්සේ පැවති නාස්තිකාරී ගනුදෙනු ඉවත් කිරීමටත් අපේක්ෂා කරනවා. gender based budgeting the government is
ශ්‍රී පූජ සමාජ භවයේ පදනම් කරගත් අයවැයකරණය සඳහා රජය කැප විය ඇති අතර ශ්‍රම බලකායට කාන්තා සහභාගිත්වය වැඩි කිරීම පිණිස 2018 අයවැය කැඳවීමේදීම අවශ්‍ය සංශෝධන සිදු කිරීම තුලින් ඒ සඳහා රජයේ මූලික පියවර හඳුනාගෙන ඇත. ප්‍රධාන කාර්යසාධන දශක 12ක් මේ වනටත් හඳුනාගෙන ඇති අතර ඒ ඉදිරියේදීව සාක්ෂාත් කරගනු ලැබීමට කටයුතු ආරම්භ කරනවා. මේ සම්බන්ධ දත රැස් කිරීම සඳහා සෑම අමාත්‍යංශයක් යටතේම ශ්‍රී පූජ සමාජ භවයේ පදනම් වූ කේන්ද්‍රීය ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනවා.
මට්ටමකට ගෙනීමට පහසුකම් සැලසීම සඳහා 1900 ආරම්භ කළ රජයේ ප්‍රධානතම සුභසාධන වැඩපිළිවෙළ වන සමෘද්ධි පීඩාවට හා පීඩනයට පත් ජනතාවට ආරක්ෂණයක් ලබා දීමට නොව ඔවුන්ව ශක්තිමත් කිරීම සඳහා සහාය වීමටත් නොහැකිව අවාසනාවන්ත ලෙස අසාර්ථක වී ඇත. බොහොමයක් සමෘද්ධි නිලධාරීන් ඇතැම් දේශපාලන පක්ෂ සමග තදින්ම අනුබද්ධ වී ඇති මට්ටමට වැඩසටහන් දැන් දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. සමෘද්ධි කියන්නේ අද සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක්වෙච්ච දේශපාලන ව්‍යාපාරයක්. මෙම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී හිමිවිය යුතු අයට හිමි නොවී පක්ෂ සාමාජිකත්වයක් හිමි ප්‍රතිලාභ ලැබීමට නොසුදුසු බොහෝ පුද්ගලයන් මෙම සහන නිදහසේ භුක්ති විඳිනවා. ඒ පිරිස් සමුද්‍රි නිලධාරීන්ගේ දේශපාලන අවශ්‍යතාවයෙන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙහි ප්‍රතිඵලය වෙනුවෙන් දුප්පතා ලෙසම අඛණ්ඩව ජීවත් වෙන දේශපාලන අතකොළු බවට පත්වීමයි. මේ හරහා දුබල පිරිස්වල ආර්ථික නිදහස තව දුරටත් සීමා කර ඇති. අරමුණුගත විනිවිදභාවයෙන් යුතු මැනිය හැකි නිර්ණායක මත පදනම්ව සමුද්‍රි ව්‍යාපාරයේ වඩා ඵලදායී දෙස ප්‍රතිසංවිධානය කිරීමට මම යෝජනා කරනවා. මේ මගින් ප්‍රතිලාභය ලැබිය යුතු තවත් 600,000 පමණ අතිරේක පිරිසක් අලුතෙන් ප්‍රතිලාභ ලෙස එකතු කළගත යුතුය. මේ සඳහා රුපියල් මිලියන 10,000 වෙන් කරන ලබනවා. හිමිකම් ලැබිය යුතු බොහෝ පවුල් මගහැරී ඇත්තේ වෙනත් දේශපාලන පක්ෂවලට උන් පෙන්වා ඇති පක්ෂපාතිත්වය නිසාය. ගරු කතානායකතුමනි, සමෘද්ධිලාභීන් විසින් සැලකිය යුතු අරමුදලක් සමෘද්ධි බැංකුවේ හානි අනිකුත් බැංකුවල දැන්ට තැන්පත් වෙලා තියෙනවා. සමෘද්ධිලාභීන් එයින් අවම ප්‍රතිලාභයක් ලබන අතර මුදල් ආපසු ගැනීමට ඉඩ ප්‍රස්තාවක් නැත. නමුත් මේවා ඔවුන්ගේ මුදල්. එම නිසා සමෘද්ධි ප්‍රතිලාභීන් හට අනිවාර්යයෙන්ම ඉටු කිරීමේ ගිණුමෙන් රුපියල් 34,000 දක්වා මුදල් මේ වසරේ අප්‍රේල් හා නොවැම්බර් මාසයේ වාරික දෙකකින් ලබා ගැනීමට අපි කටයුතු කරනවා. රුපියල් 34,000 සෑම සමෘද්ධිලාභියෙකුට තමන්ගේම බැංකු ගිණුමෙන් ලබා ගැනීමේ අයිතිය දෙනවා. මොකද මෙතෙක් ඒ අය ඉතුරු කරා විතරයි, ඒවා වෙන අය වියදම් කරා විතරයි. නමුත් ඒ අය මේ සල්ලිවල පාටවත් දැක්කේ නැහැ. වැඩිහිටි ජනගහනයේ වර්ධන නිසා වෙන අභියෝගයන්ට ශ්‍රී ලංකා මුහුණ දීමට සිදුව ඇත. මේට විසඳුම් වශයෙන් චිරසාර මූල්‍ය විහුවයක් සහිත ජාතික විශ්‍රාම සැලැස්මක් හඳුන්වා දීමට රජය පියවරු ගැන ඇත. පවිත්‍ර හරිත හා චිරසාර පරිසරයක් සංරක්ෂණය හා ආරක්ෂණය වඩාත් ඵලදායි වන්නේ සමාජය මෙම ක්‍රියාවලියේ ක්‍රියාකාරී අංශයක් වුවොත් පමණි. ඒ සඳහා විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රදාව වැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාකාරීත්වයෙන් සමන්විත වූ ප්‍රජා මූලික හරිත සමාජ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම අපි ආරම්භ කරනවා. මේ හරිත සමාජ ඒ ගමේ ඉන්න ඒ ප්‍රදේශයේ ඉන්න ඕනෑම කෙනෙකුට ශිෂ්‍යයන්ට වැඩිහිටියන්ට විවෘතයි. ඒ හරිත සමාජයකේ වැඩ ආරම්භයට අපි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම රුපියල් මිලියන 2,500,000 ලබා දෙනවා ඒ මූලික වැඩ කටයුතු කරන්න. මේ අයට මේ අයගේ රාජකාරිය වෙන්නේ විශේෂයෙන්ම නිවාඩු දිනවල රුක්රෝපණ වැඩසටහන් කරන්න, ඒ වගේම වෙරළ ආසන්න නම් වෙරළ පිරිසුදුව තබා ගැනීම. මොකද අද අපේ වෙරළවල් දැක්කොත් ඒක ප්ලාස්ටික් වලින් පිරිච්ච අපායවල් බවට පත්වෙමින් තියෙනවා. වෙරළ පිරිසුදු කිරීම හා කසල වර්ගීකරණය කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම හරිත සමාජ දායක වෙනු ඇත. ප්‍රජාවන් අතර ශක්තිමත් බැඳීමක් ඇති කිරීම සඳහා පහසුකම් සැපීමට කටයුතු කරන අතර අපගේ නගර හා ගම්මාන හරිතකරණය කිරීමට උපකාරී වන හරිත උද්‍යානය සඳහා වන ආයෝජන තරවදුරටත් කණ්ඩව සිදු කරනු ඇත. මේ වෙනකොටත් මාගේ රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මැතිතුමා යටතේ හරිත උද්‍යාන 40ක් මේ අවුරුද්දෙත් දැන් ඉදි කරමින් තියෙනවා. මේ වැඩසටහන අපි තවදුරටත් ඉදිරියට ගෙන යනවා. කොළඹ නගර සභාවේ නගර අලංකාරණ ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වීම සඳහාද අපි රුපියල් මිලියන 1,000,000 මුදලක් දැන්දමත් වෙන් කළා තියෙනවා. තවද නිල්වලා එළිය ආදර්ශ උද්‍යාන හා මෙගාසෝන් කටයුතු නිමා කිරීම සඳහා තවත් මිලියන 1,000,000 වෙන් කළා තියෙනවා. වෙරළ තීරයේ පරිසර හිතකාමී ශාකයක් වන කඩොලාන අනෙකුත් වනාන්තරවලට වඩා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ලබන අතරම බොහෝ සත්ව කොට්ටාසවලට හිතකර වාසභවනක් එමගින් සපයයි. එම නිසා දේශගුණ විපර්යාසයන් වැඩ පැවැත්වීම පිණිස කඩොලාන අත්‍යවශ්‍ය ශාකයක් වී ඇත. එසේ වුවද අපගේ කඩොලාන ගහනය සීග්‍රයෙන් අඩුවමින් පවතී. එම නිසා කඩොලාන නැවත වගා කිරීම පිණිස සහයෝගය ලබා දෙන අතර එහි පළමු පියවර වශයෙන් පැළ තවාන් පිහිටුවීමට කටයුතු කරනවා ඇත. ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කළා තියෙනවා. ආපදාවන්ට ලක් වූ නිවාස පුනරුත්ථාපනය කිරීම සහ අනිකුත් යටිතල පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 2,000,000 මුදලක් යොදවන අතර තෝරාගත් අධි අවදානම් සහිත දිස්ත්‍රික්කයන්හි අවදානම් සඳහා ගැලපෙන නිවාස හඳුන්වා දීමට කටයුතු කරන ඇත. ගරු කතානායකතුමනි, මෑත ඉතිහාසයේදී නියඟයා හා ගංවතුර නිසා ජීවිත අහිමි වීම මෙන්ම අද ආදායම් හා දේපල අහිමි වීමද අපි අත්විඳ තිබේ. මෙවැනි ආපදාවලට විඳිතයන් වන පුද්ගලයන් මෙන්ම ආයතන වලටම සිදුවන හානියේ බලපෑම අවම කිරීමට ඉක්මනින් වන්දි ලබා දිය යුතුයි. මෙම කාර්ය ඵලදායි හා කාර්යක්ෂමව සිදු කිරීමට රුපියල් මිලියන 20,000ක් ආපදා කළමනා කරන හදිසි අවස්ථා අරමුදල වෙත මධ්‍ය කපාලීන පදනමින් වෙන්වෙනු ඇත. එන්ෆෝම් ගෝලීය අවදාම් දර්ශකය යටතේ ස්වාභාවික ආපදාවලට ලක්වන ඉහළ අවදානමක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ගීකරණය ඇත. පසුගිය වසර කිහිපයේදී වර්ෂයේ එකම කාල පරිච්ඡේදය තුළ රටේ එක ප්‍රදේශයක ගංවතුර ආපදාවෙන්ද තවත් ප්‍රදේශයක් පිළිගෙන්ද ලද පීඩා අප අත්දැක ඇත. ඒ අනුව පීඩාවට ලක් වූ පුද්ගලයන් හා දේපළවලට ඉක්මනින් වන්දි ගෙවීමත් ස්වභාවික ආපාදවලින් සිදුවන පීඩාවන් අවම කිරීමටත් අවශ්‍ය සම්පත් වෙන් කිරීමට ඉතාමත්ම ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම කාලීන අවශ්‍යතාවයක්. ඒ අනුව රජයේ 2016 හඳුන්වා දුන් ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ශක්තිමත් කිරීමට කටයුතු කරන ඇති. මේ වර්ෂයේදී රුපියල් මිලියන 1000ක් වෙනුවෙන් ඒ වෙනුවෙන් වෙන් කරමින් දැනට පවත්නා රජයේ වාරිකය රුපියල් 500 සිට 1500 දක්වා වැඩි වෙනු ඇත. දැන්දමත් හඳුන්වා දී ඇති ගම්පෙරළිය හා අනෙකුත් සංවර්ධන යෝජනා ක්‍රමවලට අමතරව වියලි කලාප සංවර්ධන වැඩපිළිවෙලේ ආරම්භ කටයුතු සඳහා කාන්තා ළමා සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 250ක් වෙන් කරනු ලබනවා. එක්වරක් පමණක් භාවිතයේ ගන්නා ප්ලාස්ටික් බෑග්, ඇසුරුම් ප්ලාස්ටික් බෝතල් කෑම උතන කොළවැන්නේ නිෂ්පාදන වැඩිවීමෙන් පාරිසරික පිරිවැය වැඩි වී ඇත. මේ අංශ වෙනුවෙන් උචිත ප්ලාස්ටික් භාණ්ඩ මධ්‍යම පරිසර අධිකාරිය හඳුන්වා ගන්නා ලද ආනයනය කරන හා කරන ආයතන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ සැප්තැම්බර් 1 දිනට ප්‍රථම ලියාපදිංචි වීම අනිවාර්ය කරනවා. ශ්‍රී ලංකාවේ සමෘද්ධික සම්පත් ඉරසාර ලෙස කළමනාකරණය සඳහා මෙන්ම ආරක්ෂා කිරීම පිණිස සමෘද්ධි සංරක්ෂණය සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කරනු ලබනවා. රටට ලැබෙන සමාජ ආර්ථික ප්‍රතිලාභ වැඩි දියුණු කිරීමට උපකාරී වන සමෘද්ධීය ජෛව විවිධත්ව තිරසාර කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාප ප්‍රකාශයට පත් කරමින් අත්කර ගැනීමට කටයුතු කරනවා. කලාව, සංස්කෘතිය හා ආගම ශ්‍රී ලංකාවේ සංස්කෘතිකයන් ඉහළ නැංවීම හා අපේ සමාජයේ සාරවත් වීම වෙනුවෙන් සංගීතයන්, ලේඛකයන් සහ කලාකරුවන්ගේ සුවිශේෂ දායකත්වය අපි හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතික වර්ධනය සඳහා නොකඩවා අපගේ රජය සහයෝගය ලබා දෙනවා ඇත. කලාකරුවන් සඳහා පුරස්කර ගෙවීම, රොයල්ටි පේමන්ට් සාධාරණ ක්‍රමවේදයක් හඳුන්වා දී ක්‍රියාත්මක කරනු ඇත. ඒ මගින් ඔවුන්ගේ නිර්මාණවලින් ගුවන්විදුලිය, රූපවාහිනිය මගින් ප්‍රචාරණය කිරීමේදී හෝ අනෙකුත් ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමේ ඒ නිර්මාණය සඳහා ඔවුන්ට අඛණ්ඩ ප්‍රතිලාභ ලැබෙනු ඇත. මේ මගින් ඔවුන්ට අඛණ්ඩ ආදායම් මාර්ගයක් සැලසෙනවා මෙන්ම ඔවුන්ගේ නිර්මාණය සඳහා ආරක්ෂණයන්ද ලබා දෙනවා. මේ මූලාරම්භයට තවදුරටත් කරන ලබන සහයක් ලෙස පුරස්කාර ගෙවීම මගින් ලැබෙන ආදායම මාසකට රුපියල් 50,000 දක්වා සීමාව රඳවාගත් බදු අය කිරීමෙන් නිදහස් කරනවා. ගරු කථානායකතුමනි, ගම්පෙරළිය වැඩසටහන යටතේ බෞද්ධ පන්සල් හා අනිකුත් ආගමික ස්ථාන පුනරුත්ථාපනය කිරීමට අපි පියවරගෙන තියෙනවා. ඒ අනුව එක් ආගමික ස්ථානයක පුනරුත්ථාපනය කිරීමේ මිල මන් දැන්ටමත් කියපු විදිහට දෙගුණයකින් වැඩි කරලා තියෙනවා 10,000,000 දක්වා. ජාතික විදුලි බල පද්ධතියේ සිදුවෙන බලපෑම් අවම කිරීම සඳහාත් ආගමික ස්ථානයන්හි විදුලි වියදම තවදුරටත් පහළ දැමීම සඳහාත් මේ වැඩසටහන යටතේ ආගමික ස්ථාන සඳහා සූර්ය බල ශක්තිමත් විදුලිය ලබා දීමට සෑම පන්සලකට රුපියල් 103 බැගින් ලබා දෙන්නටත් කටයුතු කරනවා. මඩුපල්ලි ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 200ක් අපි වෙන් කරනවා. ජෝන්ද සිල්වා රඟහලේ නවීන උපකරණ සවිමත් කිරීම සමග සියලු අලුත් වැඩියා කටයුතු 2020 අවසන් කරනවා. නව අංශයකින් සමන්විත වන පරිදි ජාතික කලාභවන නවාකරණය කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ප්‍රසංගික මධ්‍යස්ථානයේ 2019 වර්ෂයේදී මොරටුවේ ආරම්භ කිරීමට කටයුතු කරන ලබනවා. Reconciliation through economic power empowerment.
ආර්ථික සවිගල ගැන්වීමෙන් සහජීවනය කරා ළඟාවීම. ගරු කතානායකතුමනි, උතුරු හා නැගෙනහිර සිටින අපගේ ජනතාව මුහුණ පාන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා බහුවිධ උපාය මාර්ග පසුගිය වර්ෂයේදී හඳුන්වා දෙන ලදී. ණයබරින් දැඩි ලෙස පීඩාවට පත් වූ අයට සහන සැලසීම සහ ආන්තීකරණයට ලක් වූ පිරිස් ඇතුළත් වන පරිදි තිරසාර ජීවනෝපායක් ඇති කිරීමේ පරමාර්ථ මගින් අපගේ උපාය මාර්ග ක්‍රියාත්මක කරනු ලබනවා. පසුගිය කාලයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත ඇති නොවීමට වගබලා ගැනීම සහ නීතිය සැමට එකලෙස ක්‍රියාවේ යෙදවීම පිළිබඳ රජයේ කැපවීම තහවුරු කරන රාමුව මගින් මෙම ක්‍රියාමාර්ග තවදුරටත් විධිමත් වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ සහ අනෙකුත් පාර්ශ්වයන් විසින් සකස් කරන ලද උතුරු පළාතේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල එළිදැක්වීමටද මෑතකදී අපට හැකි වුණා. උතුරු පළාතේ වැසියන්ට ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම සංවර්ධන රාමුව නිශ්චිත වැඩ සැලැස්මකට පරිවර්තනය කිරීමට දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. මේ හා සමාන බලපෑම් ඇති ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවලටද මෙම වැඩසටහන ව්‍යාප්ත කරනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 200ක් වැය කරන්න බලාපොරොත්තු වෙනවා. එය ගරු අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය යටතේ පිහිටුව ඇති සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධතර ලේකම් කාර්යාලයට වෙන් කරනවා. ඒ වගේම මේ සභාව හානිපූර්ණ සඳහා වන කාර්යාලය පිහිටවීමේ පනත් කෙටුම්පතක් සම්මත කර ඇති අතර එහි වැඩ කටයුතු 2019 දී ආරම්භ කරනවා. මේ කාර්ය සඳහා අවශ්‍ය සම්පත් කාර්ය මණ්ඩලය යනාදිය ප්‍රමාණවත් ලෙස සපයනවා. අතුරුදාන් වීමේ සහතිකය ලබාගෙන ඇති ආරක්ෂා හමුදාවල සහ පොලිසියේ ක්‍රියාන්විතයේදී අතුරුදාන් වූ අයද ඇතුළුව දිවයින පුරා අතුරුදාන් වූ අයගේ පවුල්වලට උපකාර කිරීම සඳහා කාර්යාලයට ප්‍රමාණවත් පහසුකම් සපයනවා. ඒ වගේම එවැනි අයට මාසකට රුපියල් 6000ක ගෙවීමක් සිදු කරනවා. ජාතික සමිතිය හා සංහිඳියා පිළිබඳ කාර්යාලයේ මගින් මේ කටයුතු සම්බන්ධීකරණය කරනවා. එය ඒ වගේ සහතික ලැබූ දරුවන් වෙනුවෙන් ඒ වගේ සහතික ලැබූ මව්පියන්ටත් ලබා දෙීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අතුරු දන් වූ සොල්දාදුවන්ගේ පවුල්වලටත් අපි ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලබා දෙන ණය ක්‍රමයටත් අපි ඔවුන්ට විවිධ පහසුකම් සලසා දීමට බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා තල්ලර මුදල පිහිටවනු ලබනවා. රුපියල් මිලියන 500ක මූලික ආයෝජනයක් සහිතව වසර දෙකක් තුළ මේ ක්‍රියාත්මක කෙරෙනවා. මෙම අරමුදලට දායකත්වීම සඳහා හිතේශීන්ට, ත්‍යාගශීලීන්ට, විශේෂයෙන්ම ඩයස්පෝරාවට අපි ආරාධනා කරනවා. මෙම අරමුදල මහා භාණ්ඩාගාරය විසින් පරිපාලනය කරනවා. මෙම අරබුදට ලැබෙන මුදල් යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සංවර්ධන කාර්යයන් සඳහා දිස්ත්‍රික් ලේකම් මගින් දෙකම්වරු මගින් තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මෙම සංවර්ධන කාර්යයට අමතරව මතට අබ්බැහිවීම, තරුණ සේවා වියුක්තිය, සිවිල් සමාජය විසින් ආරම්භ කරන ලද උපදේශන හා උපකාරී වැඩසටහන් සඳහාද මෙම මුදල් යෙදීමට කටයුතු කරනවා. 2018 වර්ෂය තුලදී ග්‍රාමීය ආර්ථිකයේ කුඩා කර්මාන්ත 50ක් ආරම්භ කරමින් රැකී ආරක්ෂා සහ සතුරුදායක ආදායමක් ඉතා ඉක්මනින් ජනිත කිරීමට නිෂ්පාදන සමූපකාර සමිතිවලට ප්‍රමාණවත් ආයෝජන සිදු කිරීමෙන් අපේක්ෂා කළා. ගිය වසරේ ආරම්භ කළ මෙම සටහන තවත් කුඩා කර්මාන්ත සමිති 50ක් දක්වා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට හඳුනාගත් කුඩා කර්මාන්ත නිෂ්පාදන සමූපකාර සමිති මෙහෙයවීම සඳහා ලාභ නොලබන ටෙක්සිලොන් සෝෂල් වෙන්චර්ස් ආයතනය ක්‍රියාත්මක කරනවා. ප්‍රධාන වශයෙන් තරුණ ශ්‍රී ලාංකික ඉංජිනේරු හා තාක්ෂණික උපාධිධාරීන් මෙම ආයතනය හරහා ස්වේච්ඡාවෙන් තාක්ෂණික සේවය ලබා දෙනු ඇති. මෙම මිල කළ නොහැකි සහයෝගය රජය විසින් සිදු කරනු ඇති අතර ආයෝජනය සාර්ථක කර ගැනීමට මෙය ඉවහල් වෙනවා ඇති. ඒ වගේම සමූපකාර ග්‍රාමීය බැංකු සහ ඉදිරි කිරීමේ ණය සමූපකාර සමිති මගින් ණය සහන ලබා දීම අපි සිදු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. එවාගේම සමූපකාර සමිතිවල සහයෝගය ඇතිව කර්මාන්තයක් ලෙස රා බෝතල් කිරීම සහ හකුරු නිෂ්පාදනය සඳහා අපි රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. එය ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ඇති. ගොවීන් සහ වෙළඳපොළ අතර වඩාත් කාර්යක්ෂම සම්බන්ධතාවයක් සඳහා පහසුකම් සැලසෙන පරිදි මධ්‍යම ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධිතව පරිවර්ත ආර්ථික මධ්‍යස්ථාන 10ක් අපි ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මන්නාරම් දිස්ත්‍රික්කයේ අපි කෘෂි කර්මාන්තයේ පහසුකම් සැලසීම සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත්වල දැන්තවත් ඉදිකර ඇති නිවාස සහ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස හෝ විනාශ වූ නිවාස සඳහා ජලය සහ විදුලි බලය වැනි පහසුකම් සැලසීමට අපි රුපියල් මිලියන 2000ක් වෙන් කරලා තිබෙනවා. ශුද්‍ර මූල්‍ය ණය පහසුකම් යටතේ මූලික ප්‍රාග්ධනයේ රුපියල් ලක්ෂය දක්වා ලබාගෙන 2018 ජූනි මාසය දක්වා මාස 3ක් දක්වා ගෙවීමේ අපහසුව මෙන්ම නොකඩවා අවුරුදු 3ක් නියඟෙන් පීඩාවට පත් වූ ත්‍රිකුණාමලයේ අම්පාර මඩකලපුව මුලතිව් කිලිනොච්චිය වවුනියාව මරණාරඹ කුරුණෑගල වැනි ප්‍රදේශවල කාන්තාවන් සඳහා ණය සහනයක් ලබා දී තිබෙනවා. එහිදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සහ අනෙකුත් ක්‍රියාමාර්ග තුලින් අපි එයට සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. උතුරු පළාත් තුල සංහිඳියාව සුරක්ෂිත කිරීම සඳහාත් තිරසාර ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහාත් වන අපගේ ප්‍රයත්නයන් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය හරහා දැන්ටමත් ක්‍රියාත්මක වන වැඩසටහන් වන අතීතයේ සුව කරමින් අනාගතයේ ගොඩනැගීම යටතේ ක්‍රියාත්මක වන ඩැන්වට් කිරීමේ වැඩසටහන, සහෝදර පාසල් වැඩසටහන, හමුදා වැන්දඹුවන් සඳහා ක්‍රියාත්මක වන විරුලිය ශක්තිය වැඩසටහන, සාමය සඳහා ක්‍රියාත්මක කරනු ලබන සංස්කෘතික
ආදායම් මාර්ග, කරු කතානායකතුමනි ජල ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව වන ශ්‍රී ලංකාවේ බදු අනුපාතයේ ලෝකයේම අඩු මට්ටමකට පහත ඇති ඇත. මෙරට බදු කාර්යක්ෂමතා අනුපාතයේද අනෙක් සමාන රටවල පවත්ම අනුපාතයට වඩා අඩුය. මෙම තත්වය තුළ 2019 වසරේ ආදායම වර්ධනය කර ගැනීමට බදු ක්‍රමයේ පවතින සමහර විෂමතාවයන් ඉවත් කර ගැනීම සඳහා පහත දැක්වෙන ආදායම් යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2019 මාර්තු මාසේ 6 වෙනිදා අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි සදහවන නිෂ්පාදන බදු සංශෝධනය කරන ලැබෙනවා. 2019 ජූනි මාසේ පළවෙනි දවසේ බලවත් බලපෑම් පරිදි දුම්වැටි නිෂ්පාදනය සඳහා ජාතික ගොඩනැගීම් බද්ධ පනවනු ලැබේ. ඒ අනුව මිලිමීටර් 60කට වැඩි සිගරට්වල නිෂ්පාදන බද්ධ 112කින් එනම් එක සිගරට්ුවක් සඳහා දල වශයෙන් රුපියල් 5කින් වැඩි වෙනවා. සිගරට් මත වන නිෂ්පාදන බද්ධය අනුව රටේ වර්ධන අනුපාතයේ උද්දමනයේ සැලකිල්ලටගෙන දාර්ශක මත පදනම්ව දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදුවල අවම වාර්ෂික වැඩිවීම තීරණය කරන ලැබෙනවා. මේ මගින් ආදායම් සංරක්ෂණයත් නිෂ්පාදනවල නිෂ්පාලනයක් තහවුරු කරගත හැකි වෙනවා. මෝටර් රථ වාහනය සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන ආනයන බදු 2019 මාර්තු 6 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනවා. එසේ වුවද කුඩා එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් වාහන සඳහා මෙම සංශෝධන මගින් ඉතාම අවම බලපෑමක් සිදුවෙනවා. මේට අතිරේක වශයෙන් වාහන ආනයන සඳහා පනවා ඇති 100%ක ආන්තික මුදල් තැන්පතුව කෑෂ් මාදින් ඉවත් කරනු ලබනවා. 2008 අද සිට ක්‍රියාත්මක වන පරිදි බීදිකොළ ආනයන මත පනවා ඇති සෙස් බද්ද කිලෝ 1කට රුපියල් 2500 සිට 3500 දක්වා වැඩි වෙනවා. අත වශයෙන්ම මේ මගින් බීඩියක මිල වැඩි වෙන්නේ 750කින් විතරයි. පුද්ගලයෙකු සඳහා ගුවන් ගත වීමේ නව නැගීමේ ගාස්තු ඇමරිකන් ඩොලර් 10ක් වශයෙන් සංශෝධනය කරනවා. මෙයත් අද අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. The introduction of a 3.5%
සියලු ණය කාඩ්පත් සහ බැර කාඩ්පත් භාවිතයෙන් කරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට 3.5% ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වා දෙනවා. මේවා විදේශ ගෙවීම් වලට අදාළ වෙන්නේ මේ 2019 ජූනි මාසේ පළවෙනි දින සිට ක්‍රියාත්මක වෙනවා. ඊතර ඩිජිටල් සේවාවන්ට අදාළ බදු පිළිබඳ ගැටලු නිරාකරණය කිරීමටත් මෙම ක්‍රියාමාර්ගය උදව් වෙනවා.
මේ ජූනි මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදු කිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කර ගාස්තු සංශෝධනය වෙනවා. අත වශයෙන්ම එක් දින සේවාව රුපියල් 5000කින් වැඩි වෙනවා. සාමාන්‍ය සේවාව රුපියල් 3000 සිට 3500 දක්වා වැඩි වෙනවා. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රටේ විශේෂ අංක තහඩු සඳහා වන ගාස්තු සංශෝධනය වෙනවා. මොකද දැනට මේ විශේෂ අංක තහඩු ගන්න හොරෙන් එතන වැඩ කරන අයට කියලා කෙනෙක් අඳුරනවා නම් කියන්න පුළුවන් මට 111 කියන නම්බරේ අවශ්‍යයි කියලා එයාට ගානක් දීලා වෙන් කරගන්න පුළුවන්. නමුත් මේක නිලවසෙන් දැන් කරන්න පුළුවන්. මේ ගණන් වලට ඒ විතරක් නෙමෙයි අර තමන්ගේ නම ගහගෙන විශේෂ පර්සනලයිස් නම්බර් ප්ලේට් ඕන නම් රුපියල් මිලියන එකට දිනේෂ් 1 කියලා වාහනයක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ දේශීය වශයෙන් නිපදවන ලබන මත්පන් මත පනව ඇති සුරාබද්ද 2009 ඒ අද රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය වෙනවා. ඒ ඔක්කොම සංශෝධනය වෙනවා. හැබැයි විශේෂ අරක්කු ගල් අරක්කු වල මිල ඒ විදිහටම තියෙනවා. මේක දුප්පත් මිනිස්යාගේ බීම. ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපාරය මගින් අලෙවි කරන ලබන රෙදි පිළිමට පනවන අගය එකතු කිරීමේ බද්ද උද්දමනය මත පදනම් වූ දර්ශකයන් පාදක කරගෙන ඒකකයට රුපියල් 75 සිට රුපියල් 100 දක්වා ජුනි මාසේ පළවෙනිදා සිට වැඩි කරන ලැබෙනවා. ඒ වගේම 2016 ඉඳලා වැඩි නොකරපු සියලුම ගාස්තු 15%කින් වැඩි වෙනවා. 2019 අප්‍රේල් මාසේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් සඳහා වූ අධිමේඝ මාර්ග ගාස්තු, ඒ කියන්නේ රාශියාවේකේ අධිවේගී මාර්ගය යනවනම් විතරක් ඒ මිල රුපියල් 100කින් වැඩි වෙනවා. කැසිනෝ මත පනවන ලද වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 200 ඉනං 400 දක්වා වැඩි කරන අතර රුපියල් මිලියන 1ක රුජිනෝ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් අපි අලුතෙන් හඳුන්වා දෙන ලැබෙනවා. කැසිනෝ පිරවැටුම් ගාස්තුව 15%ක අනුපාතයකින් අය කරනු ලැබේ. මේ සියලුම ගාස්තු මේ වාසියේ අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම 2019 ජුනි මාසේ පළවෙනිදා සිට කැසිනෝ සඳහා ඇතුල් වීම සඳහා කරන ගාස්තුව ඩොලර් 50යි. මොකද මේක සිංගප්පූරුව වගේ රටවල් වල පවා ඩොලර් 100ක් ගන්න, අපි ඩොලර් 50ක් දක්වා වැඩි කරනවා. තෝරාගත් ආනයනික භාණ්ඩ වෙනුවෙන් ආර්ථික සේවා බද්ද සංශෝධනය කිරීමට කටයුතු කරනවා. පළතුරු බීම මත්පැන් සහ දුම්කොළ ඇතුළු තෝරාගත් නිෂ්පාදන සඳහා ඒකක මත පදනම් පනව ඇති රේගු ආනයන බදු මාර්තු මාස 6 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරනවා. මේක ඔබගේ පොතේ තියෙනවා. ගරු කතානායකතුමනි, ආදායම් හා වියදම් යෝජනා සඳහා වූ තොරතුරු තාක්ෂණ මේ ඔබගේ සටහන් වල තියෙනවා. 2019 වර්ෂයේ සඳහා වූ ණය ලබා ගැනීමේ සීමාවන් උදෙසා වන සංශෝධන 2019 මුදල් වර්ෂයේ සඳහා විසර්ජන පනත ඇමුණුම් 3 මගින් ඉදිරිපත් කර තිබෙනවා. ආදායම් යෝජනා ඇමුණුම් 1 යටතේ ඉදිරිපත් කර තිබෙනවා. යෝදාගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව ඇමුණුම් 4 ඉදිරිපත් කර තියෙනවා. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු පරිපාලන ක්‍රියාවලිය සැලකිල්ලටගෙන ප්‍රාග්ධන වියදම සහ භාණ්ඩා සහ සේවා ප්‍රතිපාදන වලින් 10% සිට 15% දක්වා ප්‍රාමයක් ඉතිකිරීමට යෝජනා කෙරේ. 2013-2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය වගකීම් පනත අනුව අයවැය දෙවන වර කියවීමදී ඉදිරිපත් කළ යුතු ලේඛනයේද මේ සමග සභාගත කරනවා. ගරු කතානායකතුමනි, අපේ ආර්ථික ප්‍රතිපත්ති වලින් බොහෝ විට කෙටි කාලීන මඟ පෙන්වීමක් පමණක් සිදු කරන බැවින් රටේ පවත්නා ක්‍රමවේදයන්හි අෂ්ටාවර හා ගැටුලකාරී තත්ත්වයන් නිර්මාණ වී තිබෙනවා. මෙම තත්ත්වය රට සතු සැබෑ ශක්තියේ ප්‍රතිලාභ මතු කිරීම වළක්වනවා. අපගේ ජනතාවට කිසිදු සුගතියක් වී නැහැ. මේ ක්‍රමය වෙනස් කරමින් සෞභාග්‍යයෙන් පිරි නව යුගයක් කරා යාමට මහජන නියෝජනය කරන අප සමට අවස්ථාවක් තියෙනවා. අයවැය ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දෙන ලද මඟ පෙන්වීම වෙනුවෙන් මාගේ ගෞරව ස්තුතිය උද කරනවා. රාජ්‍ය අමාත්‍ය ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා ලබා දුන් සහයෝගය පිළිබඳව ස්තුතිය පළ කරනවා. එමෙන්ම මේ අයවැය සඳහා ආධාර වූ අයවැය යෝජනා ඉදිරිපත් කළ සැමට ස්තුතිවන්ත වෙනවා. අමාත්‍ය මණ්ඩලයේ සහෘදයන්ටද සහයෝගය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එවැගේම අපේ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග මහතා ඇතුළු අනිකුත් නියෝජ ලේකම්වරුන්ටත් එවැගේම මනෝ තිත්තවැල්ල සහ දේශාධිමල් මගේ උපදේශකවරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ පසුගිය සතිය පුරා නිදි මරාගෙන වැඩ කරපු ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
විසර්ජන පනත් කෙරුම්පද 2019 දිනවර කීමේ විවාදයේ කල් දැබීම පාර්ලිමේන්තු ගරු සභානායකතුමා
පාර්ලිමේන්තුව හෙට
විවාදයේ කල් දැමිය
9:30 දක්වා පාර්ලිමේන්තු
2019 විසර්ජන පනත් කෙරුම්පදට අදාළව කාර්ක සභා අවස්ථාවේදී යෝජනා කිරීමේ නියමිත සියලුම සංශෝධන 2019 මාර්තු 8 සිකුරාදා අපරභාග 3ට හෝ ඊට පසුම පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත බාර යුතු බව දැනුම් දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුව 2019 මාර්තු 6 බදාදා පූර්ව භාග 9:30 තෙක් කල්තබුණු ලැබේ.